නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස
ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් ප්‍රමුඛ මහා සංඝරත්නයේ අවසරයි
ලෝභය කියන මාතෘකාවේ පද කීපයක්ම අපි සාකච්ඡා කරන්න යෙදුනා ඒකෙන් අපිට අද දවසේදීත් යම් වැදගත් මාතෘකා ටිකක් පද ටිකක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා ධම්මසංගණී නික්කේප කාණ්ඩයේහි වැඩිපුරම වචන වලින් හඳුන්වලා තියෙන ධර්මයේ තමයි ලෝභය ඒ ලෝභය තමයි අපිව සංසාරේ අරගෙන යන්නේ නැවත නැවත අපව සසර උපදවන්නේ සහ සසරෙන් ගැලවෙන්නට නොදී නික්ඛම්මයට අභිමුඛ වෙච්ච සත්වයාව නැවත සසර පැත්තට කාමයේ පැත්තට හරවන්නේ මේ ලෝභය විසින්. ඉතින් ඒ නිසා අපි සාමාන්‍යයෙන් කියනවා මේ ලෝභය තමයි දුරු කිරීමට අපහසුම ධර්මය. අවිද්‍යාවටත් වඩා මේක අපහසුයි. ඒක තව එකක් තමයි මේ ලෝභය කැමති නැහැ ලෝභය අතහරින්න. ලෝභයට අවශ්‍යයි ලෝභය. සහ අපි සාමාන්‍යයෙන් බැලුවම තේරෙන දෙයක් තමයි මේ සංසාරයේහි දිගින් දිගට යන්නට සත්වයාට උපකාර කරන උනන්දු කරවන සත්වයාව ඒකට යොමු කරන සසර එපා කරවන්නේ නැති දේ තමයි ලෝභය කියලා කියන්නේ. අපි ගිය වතාවේ කතා කරා වැදගත් මාතෘකාවක් තණ්හා ද්විතියෝ පුරිසෝ කියලා. සත්වයාට මේ සසර ගමන එපා වෙන්නේ නැතුව කලකිරෙන්නේ නැතුව සසරෙන් එතර වෙන්නට යන්නේ නැතුව සසරෙම රැඳෙන්නට සත්වයාව උනන්දු කරන උත්සාහවත් කරන ඒකේ යොදවන ධර්මයේ තමයි ලෝභය කියලා කියන්නේ. දැන් අපි කතා කරන්න යනවා ලෝභය සම්බන්ධයෙන් තවත් වැදගත් පද කීපයක්. එකක් තමයි පළවෙනි එක අපිට හම්බෙන සන්තව කියලා. සන්තව. සන්තව කියලා කියන්නේ එකට එක්වීම. දැන් ඔය කියනවා සබ්බිරේව සමාසේත සබ්බිරේව සමාසේත සබ්බි කුබ්බේත සන්තවං කියලා පදයක් තියෙනවා අපි ධම්පදේ. සත්පුරුෂයන් හා එක්ව වාසය කිරීම සැපයක් සත්පුරුෂයන් හා එකට වාසය කරන්න කියන එක. සන්තව කියලා කියනකොට දැන් උදාහරණයකට ස්වාමියා බිරිඳ එක්කත් තියෙන සම්බන්ධය එක්තරා සම්බන්ධයක් සන්තවයක්. දරුවන් සමග තියෙනෙත් සන්තව. මිත්‍රයෝ මිත්‍රව අතර තියෙන සන්තවයක්. එතකොට එක්ව එකට එක එකතු වෙලා වාසය කිරීමට තමයි සන්තව කියලා කියන්නේ. හැබැයි මේ සන්තවය ඇති කරන ප්‍රධානම ධර්මයක් තමයි ලෝභය. ලෝභය නිසා සත්වෝ එකට බැඳෙනවා, එකට ඇලෙනවා. ඒ නිසා එකට එක්වීම වශයෙන් ලෝභය සන්තව කියලා ගන්නවා. ඒකෙන් අපිට ගන්න පුළුවන් එක් කරන්නට හේතු වෙන ධර්මය, එක්වන ධර්මය, එක්වන්නට හේතුව, ඉතින් ඔයගේ අර්ථ ගන්නට පුළුවන්. එකට එක්වීම වශයෙන් ලෝභය සන්තව නම් වේ. මින් අදහස් වන්නේ ලං වී ඇසුරු කිරීමයි. ලං වෙලා ඇසුරු කරනවා. එතකොට අපිට හම් වෙන මේ සන්තවේ ධර්මයේ අටුවාවේ දැක්වෙනවා සන්තව දෙකක්. තණ්හා සන්තව සහ මිත්ත සන්තව කියලා. සන්තව කියලා අදහස් කරන්නේ එකට එක්වීම. සමහර වෙලාවට අපිට තෘෂ්ණාවෙන් එකට එක් වෙන්නට පුළුවන්. සමහර වෙලාවට මිත්‍රයෙක් ලෙස මෙතන මිත්ත කියලා හඳුන්වන්නේ මිත්‍රයාගේ භාවයට හේතු වෙන මෛත්‍රිය කියන එකයි. මෛත්‍රී සන්තවය. මේ විදිහට අපිට පිරිසක් එක්ක තව කෙනෙක් එක්ක එකතු වෙන්නට පුළුවන් හිතවත්කමක් තියාගෙන ඔහුගේ හිත ඔහුගේ ඇයගේ හිත කැමති බව සැප කැමති බව තියාගෙන ඒ වගේම තෘෂ්ණාවෙන් බැඳිලා එකට ඇසුරු කිරීමක් කරන්නට පුළුවන්. දැන් සාමාන්‍යයෙන් අටුවාවේ දක්වලා තියෙනවා දැන් අපි බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ඇසුරු කරනවා. ස්වාමින් වහන්සේලා ඇසුරු කරනවා. ඒ වගේ ඇසුරු කිරීමකදී බලාපොරොත්තු වෙන්නේ මිත්ත සන්තවය. එතන තියෙනට ඕනේ මෛත්‍රී සහගත බැඳීමක්. ඒක ඇලීමෙන් ලෝභයෙන් කරන එකක් වෙන්නට හොඳ නැහැ. විශේෂයෙන් ගිහි අයට නම් ඒ තණ්හා සන්තවේ පවුල සම්බන්ධයෙන් තියාගන්නට වෙනවා ගෘහ ජීවිතයේ ගත කරනකොට. නමුත් භික්ෂුන් වහන්සේ කෙනෙක්ට කොයිම ආකාරයකින්වත් කවරකු සමගවත් තණ්හා සන්තවේ පවත්වන්නට උපදේශයක් ලැබෙන්නේ නැහැ. ඒක තවත් භික්ෂුවක් සමග වෙන්නට පුළුවන්, දායකයෙක් සමග වෙන්නට පුළුවන්, කිසිම කෙනෙක් සමග තණ්හා සන්තවේ පැවැත්වීම උනන්දු කරවන්න එන්කරේජ් කරවන්නේ නැහැ. මොකද හේතුව භික්ෂුත්වයේ තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි ඝණයාගෙන් වෙන්වීම, එකලාව වාසය කිරීම, බ්‍රහ්මචර්ය වාසය. ඒ නිසා මේකෙදී යම් මිත්‍රත්ව ඇති වෙන්නට පුළුවන් භික්ෂුන් භික්ෂුන් වහන්සේලා අතර, දායකයෝ අතර. නමුත් එය හිත කැමැති බව වශයෙන්, එහෙම නැතුව තෘෂ්ණා වශයෙන් විය යුතු නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ අනුමත කරන්නේ, ඒක පැවිද්දට ගැළපෙන්නේ නැහැ. ඒ නිසා ගිහි කෙනෙක් වුණත් පැවිද්දෙක් ඇසුරු කරනකොට හැමතිස්සෙම ඒ මිත්‍ර සන්තවේ තියාගන්නට ඕනේ. මිත්‍ර සන්තවේ තියෙන මූලික ලක්ෂණේ තමයි අන් කෙනාගේ යහපත කැමැති බව. යහපත කැමැති බව. ඒතර අපි අසුරු කරන ගරු සම්භාවනීය කෙනාට යහපතක් කරන්න, ඔහුට යහපතක් වේවා, මගෙන් උදව්වක් වේවා, සහ ඔහුගෙන් මටත් යම් කිසි උපකාරයක් වේවා. ධර්ම දැනුම වෙන්නට පුළුවන්, උපදේශයක් වෙන්නට පුළුවන්, ඉතින් පිට කරගන්න අවස්ථාව ගන්නවා වෙන්නට පුළුවන්. මේ ආදී ලෙසට අන්‍යමඤ්ඤව හිත කැමති භවෙන් අපි ඇසුරු කරනවා නම් ඒක යහපත් ඇසුරක්. විශේෂයෙන් මතක තියන්න මේක විශේෂයෙන්ම බලපාන්නේ පැවිද්දන්ට. ගිහියන්ට මේ තණ්හා සන්තවය යම් ප්‍රමාණයකට තියෙන්නට වෙනවා. එහෙම නැත්නම් මේ ගෘහ ජීවිතේ තියෙන්න වෙනවා කියලා අදහස් කරන්නේ. ඒක නැතුව ගෘහ ජීවිතේ යන්නට බෑ. ඒ නිසා මේ සන්තව දෙක අතරින් අපි අද කතා අපේ ලෝභය කියන මාතෘකාව වැදගත් වෙන්නේ තණ්හා සන්තවය කියන එක. තණ්හා සන්තවය කියන්නේ 108 වැදෑරුම් තෘෂ්ණාව. තෘෂ්ණාව. එතකොට ලෝභයට කියන තව නමක් තමයි සන්තව කියලා කියන්නේ. අපි කියවමු බලන්න. එකට එක්වීම වශයෙන් ලෝභය සන්තව නම් වේ. මින් අදහස් වන්නේ ලං වී ඇසුරු කිරීමයි. එක් තණ්හා සන්තව සහ මිත්‍ය සන්තව වශයෙන් දෙවදැරුමිය. ඒ අතුරින් මෙහි අදහස් කරනු ලබන්නේ තණ්හා සන්තවය. මොකද මේ පාඩම ලෝභය නිසා තණ්හා සන්තවය අසුරු කරන්නේ. තණ්හා සන්තවේ යනු 108 වැදෑරුම් තෘෂ්ණාවයි. මිත්‍ය සන්තවයක් යම් ප්‍රමාණයට අපි විස්තර කරගන්නවා. මිත්‍ය සන්තව යනු මෛත්‍රියයි. එනම් සත්වයන්ගේ යහපත හිත කැමැති බවයි. එය ඥාන සහිත වූම කොට ඥානයේ පූර්වාංගම කොටම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා සමග පැවැත්විය යුතුයි. ඒ කියන්නේ උසස් ගුණවත් උත්තමයෝ සමග, උපසම්පදා භික්ෂුන් වහන්සේලා සමග වෙන්නට පුළුවන්, රහතන් වහන්සේලා, ආරයන් වහන්සේලා සමග. මේක ඥානය පෙරදරි කරගෙන මෛත්‍රී සහගත සිතෙන් තමයි මේ සන්තවය ඇසුර කිරීම පවත්වන්නට ඕනේ. එබඳු ඇසුර ධර්මයේ දැක්වෙන වචනයක් අසංකිලිට්ඨ කියලා. අසංකිලිට්ඨ කියලා කියන්නේ කෙලෙස් වලින් කිලිටි නොවිච්ච ඇසුරක් කියන එක. ඒතොර කෙලෙස් වලින් කිලිටි නොවිච්ච ඇසුරක් වුණාම ඒ ඇසුර හරිස පහසුයි එක පවත්වාගෙන යන්නට. කෙලෙස් වලින් කිලිටි වුණාම ඒකේ එක එක බලාපොරොත්තු තියෙනවා එක එක පාර්ශවවල. එතකොට යම් යම් ගැටන ගැටලු මතුවෙන්නට පුළුවන්. අසංකිලිට්ඨ මිත්‍ය සන්තවේ කිසිම ගැටලු හට ගන්න එක හරි ස්මූත්ව යන්නට පුළුවන් එකක්. මොකද හේතුව හැමතිස්සෙම බලන්නේ අනිත් කෙනාගේ යහපත, අනිත් කෙනාගේ දියුණුව. ඒ නිසා විශේෂයෙන් දක්වලා තියෙනවා අටුවාවේ මේ මිත්‍ර සන්තවේ උනත් ඥානීය පූර්වාංගම කොට අවබෝධයේ මුල් කරගෙනම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා සමග පවත්වන්නට ඕනේ. විශේෂයෙන්ම උන්වහන්සේලාගේ ඒ தත්වය අපි තේරුම් ගන්නට ඕනේ. ඒකද විශේෂයෙන් මතක තියාගන්න ඕන දේ තමයි උසස් පුද්ගලයෝ ඇසුරු කරනකොට උන්වහන්සේලාට අනුගත වීම තමයි අපි කරන්නට ඕනේ. මොකද හේතුව ඔවුන්ගේ ජීවන ක්‍රමය වෙනස් ජීවන ක්‍රමයක්. ඒකේ තියෙන බලාපොරොත්තු වෙනස්, ඒකේ තියෙන ඉලක්ක වෙනස්, ඒකේ තියෙන අපේක්ෂා වෙනස්. ඒක සමහර විට ගිහි කෙනෙක්ට තියෙන අපේක්ෂාවලට වඩා වෙනස් ක්‍රමයකට වැඩ කරන්නේ. ඒතර සමහරලාට ගිහියාගේ අපේක්ෂා භංගත්වයක් එන්නට පුළුවන්. තමන් බලාපොරොත්තු වෙච්ච දේ උන්වහන්සේ අතින් නූනා වෙන්නට පුළුවන්. ඒතර ඒ අවස්ථාවලදී අපි හැමතිස්සෙම හිතන්නට ඕනේ ධනාත්මකව. ඇයි මෙහෙම දෙයක් උනේ? මෙහෙම ඇත්තටම අපිට අනර්ථයක්, අපරාධයක් කරනවාද? නැත්නම් බොහෝ දුරට ඒ වගේ සීලාන්දී ගුණපුරණ උත්තමයෝ අතින් අපි බලාපොරොත්තු වන දේ නොවෙන්නට පුළුවන්. නමුත් ඒකට හේතු සාධක තියෙනවා. මොකද ඒ පැවිද්දේ ස්වභාවය, ඒ ගුණයන්ගේ ස්වභාවය, උන්වහන්සේලා අතහැරීම, නික්ලේශී භාවය, මේ සියල්ල එක්ක තමයි එතනට. එතන අපි හැමතිස්සෙම ඒකෙදී හැමතිස්සෙම මතක තියාගන්නට ඕන දෙයක් තමයි පැවිද්දා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා වගේ උත්තමයෝ උන්වහන්සේලාගේ ගමනක් උන්වහන්සේලා යන්නේ. එතකොට ඒකට අපි උදව් කිරීම, ඒකට අනුගත වීම මිසක් අපිට ඕනේ දේ උන්වහන්සේලා ලවා කරව ගන්නවා කියලා එකක් නැහැ. ඒක නෙමෙයි වෙන්නට තියෙන්නේ. මොකද උන්වහන්සේලා මේ සසරින් එතර වෙන්නට, ලෝකයෙන් එතර වෙන්නට යන ගමන. ඒ ගමන මේ ලෞකික දේවල් එක්ක පැටලිච්ච ගමන් ඒකට බාධා වෙනවා. ඒ නිසා අපිට තියෙන්න පුළුවන් දා ගිහියට තියෙන්න පුළුවන් තරම් ඒකට උදව් කරන එක. ඒතර භික්ෂුව බුදුරජාණන් වහන්සේලා මහරහතන් වහන්සේලා කරන්නේ ඒකට කෘතගුණ සැලකීමක් ලෙස ඒ ධර්ම මාර්ගයට උපකාර කරන එක. තමන් යන මාර්ගයේ ඔවුන්ටත් යන්නට උපකාරය දෙන එක තමයි ඔවුන් විසින් සිදු කරන්නේ. ඉතින් ඒ නිසා ඒ සන්තවය තණ්හා සන්තවයක් වීපු ගමන් මතක තියාගන්න අපේක්ෂාවක් ඇති වෙනවා. බලාපොරොත්තුවක් ඇති වෙනවා. ඒ අපේක්ෂාව බලාපොරොත්තුව කියන එක ඒ පාර්ශව දෙකටම හානියක් සිද්ධ කරනවා. ඉතින් ඒ නිසා ඒක විශේෂයෙන් අටුවාවල දක්වලා තියෙනවා තණ්හා සන්තවය අනෙක් අතට තණ්හා සන්තවය කෙලෙස් වලින් කිලිටි වූවකි. ඒ කිසිවෙකු සමගවත් පැවැත්වීමට භික්ෂූන්ට නුසුදුසුයි. ඒක කරන්නට සුදුසු නෑ. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයක්. සබ්බිරේව සමාසේත සබ්බි කුබ්බේත සන්තවං සතං සද්ධම්ම මඤ්ඤාය ඊළඟ පදේ මතක නැහැ. එතකොට ඒ සත්පුරුෂයන් හා ඇසුරු කරන්න, සත්පුරුෂයන් හා භජනය කරන්න, සබ්බිරේව සමාසේත සබ්බි කුබ්බේත සන්තවං උන්වහන්සේලා එක්ක සන්තවය ළඟ ඇසුරක් තියාගන්න. එතකොට තමයි අටුවාවේ කියන්නේ මෙතන ගන්නට ඕනේ මිත්‍ර සන්තවය, තණ්හා සන්තවය කිසිවකු සමගවත් නොපැවැත්විය යුතුයි. ඒක විශේෂයෙන් කියලා දෙනවා ඊතරෝ සංකිලිට්ඨෝ මොකක්ද තියෙනවා තණ්හා සන්තවෝ පනන කේනති සද්ධින් කාතබ්බෝ. භික්ෂුව තණ්හා සන්තවය කිසිවකු සමගින්වත් නොකළ යුතුයි. සාමාන්‍යයෙන් ගුරු ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා තමන්ගේ ශිෂ්‍යයන්ව දරුවන් ලෙස සලකන්නට පුතු පිච්චිත්තං උපට්ඨපේත. පිතු චිත්තං උපට්ඨපේති කියලා. ඒක තමන් පියෙක් කියන හැඟීම ඇති කරගෙන මේ ශිෂ්‍යයා තමන්ගේ දරුවෙක් කියන හැඟීම ඇති කරගන්නට ඕන. ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ මේ ගුරුවරයා සම්බන්ධයෙන් මේ මගේ පියා කියන හැඟීමත් මම මේ ඔහුගේ ස්වාමීන් වහන්සේගේ පුත්‍රයා කියන හැඟීමත් තියාගන්නට ඕනේ. එතකොට තමයි අන්‍යෝන්‍ය සම්බන්ධය හොඳට රැක බලන්නේ. නමුත් ඒක උනත් මතක තියාගන්න තණ්හා සන්තවයට නොයන පරිද්දෙන් තමයි භික්ෂුව විසින් කළ යුතු වන්නේ. ඒ නිසා භික්ෂුන් වහන්සේගේ පැත්තෙන් මේ තණ්හා සන්තවය ඇති නොයන පරිද්දෙන් කටයුතු කිරීම ඉතා වැදගත්. තණ්හා සන්තවය නැති භික්ෂුව හරිම විශිෂ්ට ලෙස තමන්ගේ ජීවිතය ඔහුට ගත කරන්නට පුළුවන් වෙනවා. මොකද කිසිම දෙයකින් ඇලීමක්, බැඳීමක්, සම්බන්ධයක් කියලා අදහස් කරගත්තේ සංයෝජනයක් නැති කෙනාට සුවසේ තමන්ගේ නිර්වාණ මාර්ගයේ ගමන් කරන්නට පුළුවන් වෙනවා. ඊට පස්සේ දෙකත් දෙවෙනි එක තමයි සන්තව කියන එක. ඊළඟට දෙන අපේක්ෂා කියලා වචනයක් එනවා. අපේක්ෂා කියලා කියන්නේ අපි සිංහලින් අපේක්ෂා කරනවා කියලා එක තමයි අපේක්ෂා කියලා පාලියට හැදිලා තියෙන්නේ. අපේක්ෂා කරනවා. අපේක්ෂා කරනවා කියලා කියන්නේ ඇලුම් කිරින් වශයෙන් දේවල් බලාපොරොත්තු වෙනවා, ප්‍රාර්ථනා කරනවා, අපේක්ෂා කරනවා. මේක සිද්ධවන්නේ ලෝභය නැමැති චෛතසිකේ. එනිසා කියනවා ඇලුම් කිරින් වශයෙන් දේවල් අපේක්ෂා කරන බැවින් ලෝභය අපේක්ෂා නම් වේ. එතනදී දක්වලා තියෙනවා ඔය මහා බෝධිසත්වයන් වහන්සේට සුදස්සන රජුරවන්ට අර බිසෝවරු දැන් උතුමා අතහරිනවනේ ඒ තාමන්ගේ රාජ්‍ය සම්පත්තිය අතහැරලා එතුමා වනගත වෙන්නට තවුස්දම්පුර මහනදම්පුරන්නට ධ්‍යාන වඩන්නට පෙළඹෙනවනි. එතකොට ඒ වෙලාවේදී බිසව කියනවනි ඉමානිතේ දේව චතුරාසීති නගර සහස්සානි කුසාවති රාජධානි පමුඛානි එත්ත දේව චන්දං ජනේහි ජීවිතේ අපෙක්ඛං කරෝහි කියලා කිව්වනේ. ඒ පිරිස කියනවනේ ඒක මේක මේවා කරන්න මේක අතහරින්න එපා මේකේ වාසය කරන්නට කියලා. එතකොට මේ මිනිස්සු අමාත්‍යවරු ගොඩක් දෙනා උන්වහන්සේට මේක දිගටම කරගෙන යන්න කියලා කියනවා. මොකද එතුමා ඉතාම දක්ෂ ධාර්මික පාලකෙයි. එනිසා එතුමා දැන් මේ ධ්‍යාන වඩමින් මේ පාලනයෙන් වෙන්නීම රටට ලොකු කරදරයක්, හානියක්. එනිසා එතුමාට නැවත නැවත මේ කාමයන් කෙරෙහි අපේක්ෂාව තියාගන්න කියන මේක හැම දිනම වගේ කියනවා. නමුත් එතුමා ඒක මොනවාද ජය ගන්නවා. ඉතින් එතනදී කියලා තියෙනවා ජනේහි එත්ත දේව චන්දං ජනේහි කැමැත්ත ඇති කරගන්න. ජීවිතේ අපෙක්ඛං කරෝහි ජීවිතේ කෙරෙහි ඇලීම අපේක්ෂාව ඇති කරගන්න. ඒතර තමන්ගේ මේ සශ්‍රීක වෙච්ච ආඩ්‍ය වෙච්ච ධනවත් වෙච්ච බලවත් වෙච්ච මේ රාජ්‍ය සම්පත්තියෙන් යුක්ත වූ ශ්‍රී ජීවිතය කෙරෙහි අපේක්ෂා තියාගන්න, එහි රමණය කරන්න, එහි ඇලීම ඇති කරගන්න. මේක මේ අතහැරලා කාමයන්ගෙන් වෙල් වෙලා නික්කම් මේකට යන්නට එපා කියන එක තමයි පිරිස කියන්නේ. ඒතර ඒ නිසා එතන මේ අපෙක්ඛං කරෝහි කියලා කියන්නේ ඇලීම ඇති කරගන්න, අලුම් කරව, අපේක්ෂා කරව කියන එකයි. ඒතර ඒ නිසා ඒ තමයි අපෙක්ඛා කියලා කියන්නේ ලෝභය අපේක්ෂා කරනවා යම් දේවල් බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ එකක් එනවා පටිබන්දු කියලා වචනයක ලස්සන නිර්වචනයක් පටිබන්දු. බන්දු කියලා කියන්නේ පාලියෙන් ඥාතියාට නමක්. නෑය කියලා කියන්නේ අපි ඥාති. ඥාති පාලියෙන් අපි සිංහලෙන් ඥාති කියලා. ඥාති. එතකොට ඥාති කියන එකේ තේරුම තමයි දන්න කෙනෙක් කියන එක අදහස් කරන්නේ. ඒ කියන්නේ අපේ කෙනෙක් කියලා දත යුතුයි මෙයාව. අපි අඳුරන කෙනෙක්, අපේ ඥාතියෙක්, අපේ වර්ගයේ කෙනෙක්, මේ ආදීල සලකනකොට තමයි ඥාති කියලා කියන්නේ. ඥාති කියනකොට ඒකෙදි මතක තියාගන්න ලේ ඥාතියින්ම වෙන්නට අවශ්‍ය නැහැ. තමන් දැන් සහලේ ඥාතියින් කියලා කොටසක් ඉන්නවා. ඒ කියන්නේ තමන් තමන්ගේ වර්ග પરම්පරාවට සම්බන්ධය. නමුත් ඥාතියෙක් වෙනකොට අපි මිත්‍රයෙක් ඉන්න, අපි දන්න කෙනෙක් ඉන්නවනේ, එයාත් ඥාතියෙක් අපිට. එයාටත් පින් දෙන්නට පුළුවන්. ඒ කට්ටියත් පින් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඒ නිසා මේ ඥාති කියලා කියනකොට මේකෙන් ගන්නේ තමන්ගේයි සලකනු ලබන දැනගත යුතු කෙනෙක්. මේ ඥාතීන් අතරත් අපි සාමාන්‍යයෙන් ඥාතියෙක් ලෙස ගොඩක් වෙලාට සලකන්නේ තෘෂ්ණාව තියෙනකොට. තෘෂ්ණාවෙන් අල්ලගත්ත කෙනා තමයි අපි ඥාති කියලා සලකන්නේ. අනිත් අය අපි එහෙම සලකන්නේ නැහැ. දන්න කෙනෙක්, හිතවත් කෙනෙක් කියලා අපි කියන්න යන්නේ නැහැ සාමාන්‍යයෙන්. එතකොට මේ අපි අතර තියෙන ඥාති සම්බන්ධතා, නැත්තම් දැනගනු ලබන දැනගත්ත බව, නැත්තම් අපේ හිතවත්කම් වගේ දේවල් හැම කල්හිම තියෙන්නේ නැහැ. සමහර වෙලාවලට ඒ කට්ටිය අතර අමනාපකම්, අපේ අබන්දුකම්, ඥාතිකම් කැඩෙනවා, නෑදෑකම් නැති වෙනවා, එහෙම වෙනවනේ අපි අතේ. නමුත් තෘෂ්ණාව කියලා කියන්නේ අපි ළඟ ඉන්න හොඳම ඥාතියා. මොකද එය අපි ළඟ හැමතිස්සෙම අපිව ඇසුරු කරපින් පවතිනවා. මේ තෘෂ්ණාව අපි අතහරින්නේ නැහැ. ජීවිතයේ කෙරෙහි, රූපය කෙරෙහි, තමන්ගේ සාර්ථකත්වය කෙරෙහි, පවුල කෙරෙහි, මේ හැම දෙයක් කෙරෙහිම අඩුම තරමේ ජීවිතයේ කෙරෙහි. පැවිද්දට යනකොට කෙනෙක් සියල්ල අතහැරලා වනගත වෙලා හිටිය කියලා කියන්නේ පරිස්කාර ස්වල්පයක් සහිතව. එහෙම වුණත් තමන්ගේ ජීවිතයේ කෙරෙහි අපේක්ෂාව තියෙනවා රහත් භාවය ලබනකම්. ඒක අඩු වෙන්නට පුළුවන් ගිහියන්ට වඩා. පැවිද්දාගේ ජීවිත අපේක්ෂාව සාමාන්‍යයෙන් අඩුයි ගිහියට වඩා. ඒ නිසා තමයි ඒ ජීවිත අපේක්ෂාව අඩු නිසා තමයි කෙස් ටික බාන්නට පුළුවන්, සිවුරක් ඇඳගෙන ඉන්නට පුළුවන්. ඊට පස්සේ තමන්ගේ රූපය ගැන සැලකිලිමත් වෙන්න, වැඩි සැලකිල්ලක් දක්වන්න නැතුව හැඩකිරීම ආදිය, මේකප් ආදිය නොකර ඉන්නට පුළුවන්. ඊට පස්සේ රුක්ෂ ප්‍රතිපදාවල නියැලෙන්නට පුළුවන්. ශරීරයේ කෘෂවීම, වෙනස් වීම ආදිය ගැන සලකන්නේ නැතුව වනාන්තරවල වේදනා ආදී ඉවසමින් ගත කරන්නට පුළුවන්. දුක් වේදනා ඉවසන්නට පුළුවන්. ඒ නිසා ජීවිත නිකාන්තිය පැවිද්දගේ ගොඩක් අඩුයි. ඒක පැවිදි භවට එනකොට අනිවාර්යෙන් ඒ නිකාන්තිය අඩු කෙනෙක්ම තමයි ඒ පිළිවෙතට ප්‍රවේශ වන්නේ. ඒ නිසා ඒක ඉදිරියට අපිට හම්බ වෙනවා. නමුත් ඒ වුණාට මේක දුරු වෙන්නේ අරිහත්වයත් සමග. මොකද පැවිද්දා අද සියල්ල අතහැරලා හිටියට ඊළඟ භවයේදී ප්‍රතිසන්දිය අරගෙන ගිහියෙක් ලෙස, දෙවියෙක් ලෙස උප්පත්තිය ලැබුවොත් එයා ඒ තියෙන පංචකාමයේ එදාටත් භුක්ති විඳිනවා. ආයෙත්ින් ඊළඟ ජීවිතෙත් පැවිදි වුණොත් එදා ඉඳලා තමයි පැවිද්ද අතහරින්නේ. දැන් උදාහරණ මහා බෝධිසත්වයන් වහන්සේ මහා ජනක රජුර වෙලා තාම විශිෂ්ට අතහැරීමක් සිද්ධ කරානේ, මේ සියලු සම්පත්තින් අතහැරියා. නමුත් අතහැරිය කියලා උන්වහන්සේ සසර නැවත උපදිනකොට සියලු පංචකාමයේ ආපහු භුක්ති විඳිනවා. ඒකට හේතුව තමයි මේ ජීවිත ආසාව අපි යටපත් කරලා පැවිද්දට ආවට ඒක තාම సంతානෙහි අප්‍රහීනව මුල් බැසගෙන පවතිනවා. ඉතින් ඒ නිසා මේ තෘෂ්ණාව හැමතිස්සෙම අපිව නිෂ්ක්‍රය කරගෙන පවතිනවා. අපිව ඇසුරු කරගෙන පවතින අපේ సంతානෙ මේක පවතිනවා අනුස අප්‍රහීන වශයෙන්. ඒ නිසා මේ තණ්හාව අපි අතහරින්නේ නැහැ. මෙයා තමයි අපි ළඟ ඉන්න හොඳම ඥාතියා. ඒ නිසා පටි කියලා කියන්නේ වෙනම, පාටි එක්ක කියලා කියනවා. වෙනම වෙනම වෙන් වූ, ඒ කියන්නේ අපි ගන්න වෙන් වෙන් වෙච්ච ඥාතියින් ඉන්නවා අපිට. ඒ වගේ මේක සියලු දෙනාටම වෙන් වෙච්ච විශේෂ ඥාතියෙක් තමයි මේ තෘෂ්ණාව කියලා කියන. අනිත් ඥාතියින්ට වඩා විශේෂ කවදාවත් ඥාති නොවන. දැන් උදාහරණයකට කලින් ජීවිතවල සසර හිටපු අය අපේ මරණයෙන් පස්සේ මේ ජීවිතේ ඥාතිනුත් අපිට අඥාති වෙනවනේ. අපි සසර ඥාතියෙක් කියලා කියයි. නමුත් සම්බන්ධය නැති වෙනවා අපි අතින් කාලයක් යද්දි. නමුත් තෘෂ්ණාවේ තියෙන ඥාතිත්වයේ, තෘෂ්ණාවෙක තියෙන සම්බන්ධය අපි රහත් වෙනකන් අරගෙන යනවා. මෙයා තමයි ඇත්තටම අපි ළඟ හැමදාම ඉන්න ඥාතියා. සසර යනකොට මේ භවයේ ඉන්න ඥාතීන් මේ භවයේ හිටියා, මරණයෙන් අපි එක්කෝ ඒ කට්ටිය මරණයෙන් අපිව අතහරනවා, නැත්නම් අපේ මරණයෙන් වුන් අතහරිනවා, නැත්නම් ભેද භින්න වෙලා අපි අතහරිනවා. නමුත් අපි කොහි ගියත්, භවග්‍රේට ගියත්, දිව්‍ය ලෝකයකට ගියත්, කොයි තැනකට අපි ගියත් අපේ තෘෂ්ණාව නැමැති ඥාතියා එක්ක තමයි යන්නේ අරිහත්ත්වය සාක්ෂාත් කරනකම්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ තෘෂ්ණාව වෙනම ඥාතියෙක් ලෙස හඳුන්වලා තිනවා. ඒ වගේම පටිබන්දු කියන එකේ තව වචනයක් තිනවා. වෙන වෙනම අරමුණු වල බඳින බැවින්, සම්බන්ධ කරන බැවින්, පාටි එක්ක වෙන වෙනම අරමුණු වල මේ අරමුණ, මේ අසල්ප ශබ්දාදීෙහි වෙන වෙනම බඳින, සම්බන්ධ කරන බැවින් ලෝභය පටිබන්දු කියලා කියනවා. එතකොට වෙන වෙනම අරමුණු වල බඳින බැවින්, සම්බන්ධ කරන බැවින් ලෝභය පටිබන්දු නම් වේ. තවද වෙන් වූ ඥාතියෙක් වන බැවින් ද ලෝභය පටිබන්දු නම්බේ. බන්දු යනු ඥාතියයි. මේ අපගේ අයෙක් යනාදී ලෙසට දැනගත යුතු යන අර්ථයෙන් ඥාති නම්බේ. අනෙකුත් ඥාතීන්ද තෘෂ්ණාව නිසාම වෙයි. තෘෂ්ණාවෙන් තමයි ඥාතිත්වය තියන් හිතවත්කම, ඇලීම් බැඳීම්, මෛත්‍රීනොත් තියෙනස්ථාති බල උත්පේක බන්ධනයක් එතන තියෙනවා නිසාම ඔහු ඥාති, ඔහු ඥාතියෙක්ද නොවේ, ඥාති නොඥාතිද වෙන්න පුළුවන් සමහරලාවට, නොඥාතිද වෙන්නට පුළුවන්. නමුත් තෘෂ්ණා වනාහි නිතර సంతානේ ඇසුරු කරගෙන පවතින නිසා වෙනම වෙනස් නොවන ඥාතියෙක්, යා හැමද කල්ලිම අපි ගාව ඉන්න ඥාතියෙක්. ඒ නිබැවින් පාටියෙක්කෝ බන්ධුවෝ කියා අටුවාවේ කියන ලදී. ඒ නිසා මේ කියන්නේ ඥාතිවරයා අපේ තෘෂ්ණාව ඥාතිවරයෙක්, වෙන වෙනම අරමුණු වල බඳින නිසාත් පටිබන්දු කියලා කියනවා ඥාතිවරයෙක් නිසා. දේවල් අපේක්ෂා කරන නිසා තෘෂ්ණාව අපේක්ෂා කියලා කියනවා. අරමුණ වසාගෙන පැතිරෙන බැවින් තෘෂ්ණාව ආසානම් වේ. මේක නම් හරි ප්‍රසිද්ධ වචනයක්. අපි සිංහලෙන් කියන ආශාව කියලා. ආශාව. ඒක පාලි වචනේ තමයි ආසා. බලමු මොකද්ද මේ ආසා කියන්නේ කියලා. අරමුණු වසාගෙන පැතිරෙනවා. වසාගෙන පැතිරෙන නිසා ආසා කියලා කියනවා. ආශා කරනවා කියලා කියන්නේ ඒක යට කරගෙන පැතිරගෙන අපේ පවතුන එක අතහරින්න දෙන්නේ අපි. ඒකට කැමැති අපි ඒකට. ඒ හැමතැනම පැතිරිලා තියෙනවා මේ ආශාව කියන එක, ලෝභය. ඊට පස්සේ තව වචනයක් තමයි මේ ආසා කියන එකට. මේක හැදෙන්නේ ඊළඟ එක අසන කියන වචනේ. අසන කියන්නේ පාලියෙන් අනුභව කරනවා කියන එකයි. භුක්ති විඳිනවා කියන එකයි. අසති කියලා කියනවා. අසති කියලා කියන්නේ නැති භාවය කියන අර්ථයෙන් නෙවෙයි, අස කියලා ධාතුවක් තියෙනවා. එතකොට ඒ අස ධාතුවේ අර්ථය තමයි අනුභව කරන්නේ. ඒතර ආසා කියන එක අපේ ධර්මයේ විස්තර කරලා තියෙනවා. දේවල් අනුභව කරන්නේ තෘෂ්ණාවයි. මොන අනුභව කිරීමක්ද මේ? අපි හැම වේදනාවෙන් දේවල් අනුභව කරනවා. හැබැයි අතෘප්තිකර ලෙස අනුභව කරන්නේ. ඒ කියන්නේ මොකක්ද? කොච්චර අනුභව කළත් අපිට මදි. කොච්චර අනුභව කළත් මදි. ඒක හරියට උදාහරණයකට තෘෂ්ණාව ගින්නකට සමානයි. ඒකට හේතුව මොකද? ගින්නට කොච්චර පොඩි වුණත්, කොච්චර ලොකු වුණත් අපි දර කොච්චර දැම්මත් එයා ඒක පුළුස්සලා ඉවර කරනවා. ආයෙ දැම්මොත් ආයෙ දර ගන්නවා. ඒ නිසා ඒ අදාළ ප්‍රමාණයට දැන් කොපාර ගින්න වැහෙන්න දැම්මොත් ගින්න නිවෙන එක වෙනම දෙයක්. නමුත් අපි දිගට දිගට ඒ ෆුවල් සප්ලයි එක නැත්තම් ඒක ඉන්ධනය ලබා දුන්නොත් ඒ ගින්න ඇති කියන්නේ එයා දිගටම ඒ දෙන එක අනුභව කරමින්, දහනය කරමින් එයා දිගට 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 යනවා. ඒ විදිහට මේ තෘෂ්ණාවටත් කොච්චර දුන්නත් සමහර වෙලාවලට අපිට අර ශරීරයේ වෙනස්කම් කුසපිරෙනකොට ඒ වගේ දේවල් දිහා ඇති කියලා හිතනවා වෙන්න පුළුවන් සමහර ආසාවල්. නමුත් ඒක නැවත නැවත අවශ්‍යයි. ඒක සසර දිහරි නැවත නැවත අවශ්‍යයි. සහ දැන් උදාහරණ හොඳම උදාහරණ අපි අවුරුදු 30ක් 40ක් 50ක් 60ක් සර්කට්ටිය S2කින් රූප දැකලා තියෙනවා. හැබැයි අපිට කවදාවත් හිතෙන්නේ නැහැ රූප දැක්ක ඇති මම කියලා. එහෙම හිතෙන්නේ නැහැ. එහෙම සමහරලාට එපා වුණා වගේ දැනනවා වෙන්නට පුළුවන්. නමුත් ඒ වුණාට S2 දර්ශනේ රූප දර්ශනේ අපිට අවශ්‍යයි. ජීවත් වුණා කියලා ඇති කියලා හිතෙන්නේ. සමහරලාට කලාතුරකින් හිතෙන්න පුළුවන් ජීවිතේ බෝරින් වෙනකොට කට්ටිය ළඟ ඉන්න කට්ටිය නැති වෙනකොට තනිකම පාළුව දැනෙනකොට. නමුත් ඒ ආපු ප්‍රශ්නෙට මුහුණ දෙන්න බැරුව මිසක් සැබවින්ම ජීවිත ආශාව නැති වෙලා නෙවෙයි. ඒ නිසා දිවිනහ ගන්න යන කෙනා වුණා දිවිනහ ගන්න යන ගමනේදී කවුරු හරි කෙනෙක් ඇඟට පැන්නොත් කාර් එකක් ඇඟට පැපුවොත් එහෙම අපි එහා පැත්තට පනිනවා. ඇයි මේ ජීවිත ආශාව මුල් බැසගෙන තියෙනවා අපි තංග තාම. ඒ නිසා මේ තෘෂ්ණාවේ ස්වභාවය තමයි අතෘප්තිකර ලෙස අනුභව කරනවා. දැන් සාමාන්‍යයෙන් අපේ විවාහාරයක් තුන අපි කෑම කනකොට අනුභව කරාම සන්තෘප්තියට බඩ පිරුණාම අපි කියන ඇති කියලා. ඒක අපේ හැටි. අපි කියන ඇති කියලා. දැන් කන්න බෑ දැන් හොඳටම බඩ පිරීලා තියෙන්නේ. මේ ප්‍රමාණවත් මගේ අද දවසේ දාන වේල ආහාර වේල ප්‍රමාණවත් කියලා. ඒක තෘප්තියකට පැමිණෙනවා මේ වේල සම්බන්ධයෙන්. ඒතොර තෘෂ්ණාවෙත් සමහර ක්‍රියාවලදී හැම තෘප්තියක් එනවා වෙන්නට පුළුවන්. නමුත් මේක කවදාවත් ඉවර වෙන්නේ නැති දෙයක්. ඒ කියන්නේ රූප දැක්ක කියලා, ශබ්ද ඇහුවා කියලා, රස වින්දා කියලා නැවත නැවත ඕනි. අවුරුදු 50ක් හොඳම කෑම හැමදාම අනුභව කළත් හෙටත් ඒ හොඳම කෑම වලට මොකක් හරි කෑමකට අපිට ආසා වෙනවා. ඉතින් ඒ නිසා මේ තෘෂ්ණාව කියලා කියන්නේ අනුභව කරන දෙයක්. ඒ කියන්නේ පරිභෝජනය කරනවා. හැබැයි මේ පරිභෝජනය කිරීමෙන් කවදාවත් තෘප්තියකට පැමිණිලා එතනින් පස්සේ නැවත අවශ්‍ය නැහැ කල්දාවත් කියන තැනට එන එකක් නෙවෙයි. ඒ නිසා මේ තෘෂ්ණාව දුරු කළ යුතුයි. තෘෂ්ණාව සන්තෘප්ත කරලා අවසන් කරන්නට බෑ. එහෙම කරන්න බෑ. මාගන්ධිය බ්‍රාහ්මණතුමා කීවා එතුමාගේ දර්ශනය හැටියට දිට්ඨ ධම්ම වේදනීය, දිට්ඨ ධම්ම නිර්වාණය, මෙලොවම ලබන්න තියෙන නියම නිර්වාණය සැපය දුකෙන් මිදීම නම් යම්කිසි ආසාවක් හිතේ ඇති වුණොත් ඒක සන්තෘප්ත කිරීම. ඒක තමයි දුකින් මිදීමේ ක්‍රමය. මොකද හේතුව ආසාවක් ආවක් කියන යම් පීඩාවක්, ඒක ලැබුණ නැත්නම් ලොකු දුකක්, ඒක හරි අපේක්ෂා කරන බවක්, ඒක සන්තෘප්ත කරන්න, ඒකට දෙන්න. එතකොට මේක යම් ප්‍රමාණයකට යම් සංසිඳීමක් වෙනවනේ. ඒ නිසා එතුමක් කිව්වා ditta dhamma nirvahane කියන්නේ මේකයි කියලා. නමුත් ඒක කවදාවත් ඉවර කරන්න පුළුවන් එකක් නෙවෙයි. එහෙම සන්තෘප්ත කරන්න ගියොත් එහෙම සත්වය හැම කල්ලි වෙහෙසෙන්නට ඕන. හැම කල්ලි වෙහෙසෙන්නට ඕන. සහ ඒ සම්තෘප්තිය ලබන අවස්ථාව ගැඹුරින් විමසුවාම එතන තියෙන උද්දච්චය, එතන තියෙන අස්ථාවර ගතියක්, එතන තියෙන පිච්චෙන ගතියක්. ඒක සමාධියට සාපේක්ෂව හරිම පහත් අවස්ථාවක්. යම්සි කාමයක් සේවනය කරනකොට, පරිභෝග කරනකොට පංචින්ද්‍රියංගෙන් ඒ වෙලාවේ යම් ආස්වාදයක් සහනයක් හිතට තියෙන බව ඇත්ත. නමුත් ඒක කවදාවත් සමාධියක් අත්දකපු කෙනෙක් එහෙම කියයි, එතන තියෙන්නේ පීඩාවක්, එතන තියෙන්නේ ගිනි ගන්න බවක්. සමාධියක් වගේ එකක තියෙන එහෙම එක සංසිඳුවන ගතියක්, කෙලස් ටික සිඳවලෝ, ඒක යට කරලා තැම්පත් වෙන සිතේ ශාන්ත ස්වභාවයක්. ඒක වෙනස් මේකට වඩා. ඒ නිසා එතුමා කීවා මේක තමයි ක්‍රමය කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ආපු ලස්සනම ප්‍රශ්නේ තමයි ඒක. බුදුරජාණන් වහන්සේ කපාට රිජෙක්ට් කරන්නේ නැහැ එයාගේ ප්‍රකාශනේ. මොකද ඒකේ ඇත්තක් තියෙනවා. එක විදියට ආසාවක් තියෙන කෙනෙක්ට ආසා කරන දේ නොලැබීම දුකක්. ඒක ගැන වාදයක් නැහැ. ඒක ප්‍රත්‍යක්ෂ දෙයක්. ඒක ලැබුණම අර කියන්නේ යම් ක්‍රමයකට සන්තෘප්ත වෙන දේශනායම තියෙනවානේ. ඒ යම් දෙයක් ආසා කරනවා, ආසා කරන දේ ලැබුණම එයා යම් සන්තෘප්තියකටපත් වෙනවා. හැබැයි ඒ දේ නැති වෙනකොට, අවසන් වෙනකොට, ඒක නැවත ආසාව එනකොට අන්න ආපහු ගැටලුව, ප්‍රශ්නය මතුවෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ තර්කයේ උනේ මාගන්ධියට උත්තර නැති උනේ ප්‍රකාශනයේදී. හරි. ඔබ කියනවා ආසාව ඇතුණම ඒක සන්තෘප්ත කරන්නට උනාසේ ඒකට කතා කරන්න ගියේ නැහැ. උනාසේ ඇහුවේ කවුරු හරි කෙනෙක් මාගන්ධිය මේ ආසාව දුරු කරගත්තොත් ඔහුට ආසාවක් නැතිනම් දැන් රූප දකින්න ආසාව ආවොත් රූප දීන සතුටු කරන්න. ඔක තමයි තර්කය. බුදුරජාණන් වහන්සේගේ තර්කය කවුරු හරි රූප දැකීමේ ආසාව නැති කළොත් එයාට ඔය කියන රූප ලබා දීම සැපයක්ද දුක්ඛයක්ද? පැහැදිලියම එක දුක්ඛයක්. මොකද රූප දබන්න ආසාව නැති කෙනාට රූප දෙන එක අදාළ නැහෙනි. ඒත් බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ ආස් දේවල් නබා නොදී ආසාවල් හිර කර ගැනීමක් නෙවෙයි. එහෙම එකක් නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. එහෙම අවස්ථාවක් එක වෙලාවකදී එන්න පුළුවන්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් හිත දියුණු නැතුව භවනාව මොකද මුලින්ම පැවිද්දට එහෙම එනකොට හිතේ කෙලෙස් ගති දියුණු නම් තියෙනවා නම් බලවත් නම් අපිට කරන්න දෙයක් නැහැ. අකමැත්තෙන් හරි ඉවසගෙන ඉන්නට වෙනවා. නමුත් ඒක නෙවෙයි බුදුදහමේ ඉලක්කය. බුදුදහමේ ඉලක්කය ආසාව තියාගෙන ආසාව සන්තුප්ත නොකරඳීම නෙවෙයි. නෑ නෑ නෑ. ආසාව මුලින් උපුටා දැමීම. ආසාව ඇති නොවන පරිද්දෙන් කටයුතු කිරීමක්. ආසාවට විරුද්ධව හිතීමක්. නැතුව ආසාව තියනවා ඒක විඳගෙන දුක් විඳගෙන ඉඳීමක් නෙවෙයි මෙතන කරන්නේ. ඒක හොඳට තේරුම් ගන්න. එතකොට බුදුරණස්සේගේ තර්කය උනේ උන්වහන්සේ කියන්නේ ගියේ නෑ ආසාව තියෙනකොට ධර්මය ලැබෙන්නේ නැතුනම සැපයක් තියෙනවා. ඒක කියන්නේ ගියේ නෑ උන්වහන්සේ. උන්වහන්සේ කිව්වේ කෙලින්ම මාගන්දිය බැරි වෙලා හරි කාට හරි භික්ෂුවකට මේ ආසාව එන්නේ නැතිනම් ඔබ මොකද උත්තරේ? ඒක උත්තරක් නැතුණා ඒකට. ඒතර තමයි කිව්වේ ලස්සන උපමාව. කුෂ්ඨ රෝගියාගේ උපමාව. කුෂ්ඨ රෝගියෙක්ට ගිනි මැලයක් ගහගෙන ඒ ගින්දර ගාව ගිනි තපින එක. එහෙම නැත්නම් කුෂ්ඨේ කසන එකේ යම් සහනයක් තියෙනවා. ඒක අපිට රෑෂ් එකක් එහෙම ශරීරය ඇති වෙලා තියෙනවා අපි දන්නවා. ඒක කසනකොට යම් ආස්වාදය යම් සහනය දිගටම කසන්නට පුළුවන් අපිට. ඒකට ගිනි තපින්නට පුළුවන්. එතකොට ඒකේ යම් සහනයක් තියෙනවා. මොකද ඒකෙන් ඇති කරන යම් කැසිල්ලක් යම් අසහන මේ අපීඩාකාර. ඒකට පිළියමක් ලෙස අපි කැසීම හෝ ගිනි තැපීම සිද්ධ කරනවා. ඒ වගේ තමයි ලෝභය ඇවිල්ලා මට අහවලා ඕනේ, අහවලා එක කතා කරන්නට ඕනේ, අහවලා දකින්නට ඕනේ, අසවල් රූපය ඕනේ, අසවල් ශබ්දය ඕනේ, අසවල් කෑම කන්නට ඕනේ, ආදී දොළ දුක් ආදී අසවල් දේවල් ස්පර්ශ කරන්නට මේ ආදී ලෙසට බලවත්ම රාගය ලෝභය බුරබුරා නැගෙනකොට ඒක සන්තුෂ්ත කරන්න ලබා දීම හරියට කුෂ්ඨයක් ඇති වුණාම කුෂ්ඨේ කහනවා වගේ වැඩක්. මොකද හේතුව ඒක ලැබෙනකොට දැන් හොඳට හිතන්න යම් කිසි දෙයකින් අපි ආස්වාදයේ ලබනවා නම් මොකක් හරි කරනවා නම් ඒ සින්දුව අහනකොට ඒක බලනකොට ඒ වෙලාවේ ඒක ඉවර ඊළඟට යන්නට ඕනේ. ඒ ඊළඟ මොහොතේ අපි දැන් ෆිල්ම් එකක් බලුවා කියලා හිතන්න මේ ජවනිකා බැලුවා ඊළඟට ජවනිකාව ඊළඟ ජවනිකාව යම් සතුටක් එනවා අරක බලපු එක ගැන. නමුත් ඒකෙන් මුළු ජීවි කතාව ඉවර වෙන්නේ නැහැ. ඊළඟට මොකද්ද වෙන්නේ? ඊළඟට මොකද්ද වෙන්නේ? මේ විදිහට මේක ඉදිරියට යන්නට ඕනේ. එකෙන් කැසිල්ල කැසෝ කියලා එක කැසිල්ලකින් අවසන් නැහැ. ඊතව කසන. ඒ කියන්නේ කෙලවරක් නැහැ. දිගට කසාගෙන යන්නට ඕන. ඒක තමයි ඒක හැටි. එතකොට බුදුරණන් ආසේ හුයි දැන් මාගන්දිය මමත් ওই වගේ කුෂ්ඨ රෝගියෙක් කියලා හිටියා. මටත් තිබුණා කුෂ්ඨය. මොකද්ද මේ කුෂ්ඨය? රාගය නැමැති කුෂ්ඨය. රාගය නැමැති රෝගය. ඒක තියෙනකොට මමත් කාමය සේවනය කළා. ඉරුදු තුනට මාලිගා තුනක් තිබුණා. බිසෝරු අපේ ධර්මයේ හැටියට 18000ක් ඉඳලා තියෙනවා. සමහර තැන්වල 40000 ගැන කතා වෙනවා. අටුවාවල ඒකෙන් 18000ක් රහත් වෙච්ච කතාව තියෙනවා. ඉරුතුනට මාලිගා තුනක් තිබිලා තියෙනවා. ඊට පස්සේ රාජ්‍ය සම්පත්තිය, බලය, සියල්ල රූපය මේ සියල්ල සහිතව මම ඉතාම ඉහළ සම්පත්තියක් භුක්ති විඳා මේ රාගය මම සන්තුෂ්ත කරන්න හැදුවා. නමුත් මාගන්දිය මම යම් වෙලා දැන් අර ඉතසන කුෂ්ඨ රෝගියා බැරි වෙලා හරි මේ කුෂ්ඨය හොඳ කරගත්තොත් එදාට ඔහු කසන එක ඔහුට සැපද දුකක්ද? ගිනි තපින එක ඔහුට සැපද දුකක්ද? උත්තරේ දුකක්. ඒක ඉතින් අවශ්‍ය නැහැ නේ. ඒ කුෂ්ඨයක් නැති කෙනා ගිනි ගොඩක් ගාවට යන ගිනි ගොඩක් ගාවට යන්නම කියන්නේ දුකක් නේ. මොකද සීතලක් කො මොකද ලෙඩක් තියෙනට එපයි. කසන්නේ නැහැ නේ. නිකන් ඉන්න නිරෝගී මිනිස්සේ කස කස ඉන්නවා කියන්නේ කරදරයක් නේ. අපි හිතන්නේවත් නැහැ නම දෙයක් කරන්න. එතකොට බුදුරණස් කියනවා ඒ වගේ කුෂ්ඨ රෝගියාට කුෂ්ඨය හොඳ වුණාට පස්සේ ගිනි තපින එක කසන එක දුක්ඛයක්. ආ ඒ වගේ තමයි මාගන්දිය මටත් මේ රෝගයේ තිබුණ රාගයේ නැමැති රෝගයේ කුෂ්ඨයේ තිබුණා. ඒක මම සුව කරගත්තා බෙහෙත් ගල්වලා සුව කරාට පස්සේ කුෂ්ඨය සුව වූ මිනිසයාට ගිනි තපින එක දුක්ඛයක් වගේ කසන එක දුක්ඛයක් වගේ මට මේ පංචකාමය සේවනය කරනවා කියන එක දුක්ඛයක්. ඒ ලස්සන තර්කයක් එතන තිබුණේ. ඒ නිසා මේ ආසාව කියන එකේදී අපි අතෘප්තිකරව තමයි මතක තියාගන්න තෘෂ්ණාවෙන් දේවල් පරිභෝග කරන්නේ. ඒතර ගෘහ ජීවිතයේ ගත කරන අයට ඒ තෘෂ්ණාවේ පරිභෝගයෙන් තොරව දැන් ඉස්සරහට අපි ඉදිරි වචනවලදී හම්බ වෙනවා දරුවෝ සම්බන්ධයෙන්, ධනය සම්බන්ධයෙන්, දේපල සම්බන්ධයෙන්, ජීවිතයේ එක එක ආසාවල් තියෙනවා. ඒක වළක්වන්නට අමාරු. නමුත් අඩුම තරමේ ඔළුවේ තියාගන්න මේක අපේ ජීවිතය සන්තුෂ්ත කරන දෙයක් නෙවෙයි. මේ දර්ශනයේම ඔබට ගෘහ ජීවිතයක් ගත කරන කෙනෙක්ට පැවිද්දට තියෙනවා ඒකේ ලොකුවට ගැඹුරට යන්නේ. ආ අනුභව කරනකොට ආහාරයේ ප්‍රත්‍යවේක්ෂා කරන්නට ඕන. එයා කුටි සෙනසුන ගැන අඩුම තරමේ දවසට එක වතාවක් මම මේ කුටිය පරිභෝග කරේ ඇයි, කරන්නේ ඇයි කියලා ප්‍රත්‍යවේක්ෂාව කරන්නට ඕන. ඒක අවශ්‍යයි භික්ෂුවකට. මේ තමන් සිව්පසේ පරිභෝග කරේ මේ විදිහට. ඒ වෙලාවේ හිත පවත්ව ගන්න බැරි වුණත්, කාර්ය බහුල වුණත් අඩුම තරමේ දවසට එක වතාවක් හරි ඒක ප්‍රත්‍යවේක්ෂා අපි කරන්නට ඕන. ඊට පස්සේ පුළුවන් තරම් හැම අවස්ථාවකදීම ඒ ලැබෙන දේවල් නුවණින් පරිභෝග කරන්නට ඕනි. ඒක පැවිද්දට තියෙන විශේෂ දෙයක්. එතකොට ඒක පැවිද්දා ගැඹුරට යන්නට ඕනේ. පැවිද්දාගේ ජීවිතය එහෙම එකක්. ඒක ඉතින් අපි පැත්තකින් තියමුකෝ. දැන් ගෘහ ගිහියායන ගොඩක් මේක දැන් අහන්නේ. ඒතර ගෘහ ජීවිතයේ ගත කරන කෙනා එයාට ඒවා භුක්ති විඳින්න වෙනවා. එහෙම නැත්නම් ඒක ගෘහ ජීවිතයක් නෙවෙයි. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒක මම උනන්දු කරන අර්ථයෙන් නෙවෙයි. ඒක තමයි යථාර්ථය. එතකොට හැබැයි අඩුම තරමේ තමන්ගේ ඥානය තියෙන්නට ඕනේ. අපි තුමු පිරිසක් එක විනෝද වෙනවා කියලා, විනෝද චාරිකාවක් යනවා කියලා. ඒ වගේ අවස්ථාවක ඒ පිරිසත් එක්ක ඒ දේ කළාට තමන්ගේ ඔළුවේ තියෙන්නට ඕනේ මේ දෙය తాවකාලික අතෘප්තිකර දෙයක් කියන එක. නිතර නිතර ඒක ඒ අදහස සෙන්ස් එක ගන්නට ඕනේ. ඒක තමයි ඒ බෞද්ධයෙක් විසින් කළ යුතු දේ. එතකොට එහෙම කරාම වෙන්නේ මොකක්ද? ඔක කාලයක් යනකොට තමන්ගේ හිතට සත් තේරිලා ඒ දේවල් කෙරෙහි නැඹුරුව ටික ටික අඩු වෙනට පටන් ගන්නවා. ඊට පස්සේ තමන්ට සුදුසු කල එනකොට, ගිහි ජීවිතේ නම් සුදුසු වයස සාමාන්‍යයෙන් එන්නේ යම් විදිහකට ඔය දේවල් රිටයර්මන්ට් එකට වගේ යනකොට, කාර්ය බහුලත්වයේ ටිකක් අඩු වෙනකොට තමයි ටිකක් විවේකයේ එන්න පටන් ගන්න. ඒ වෙනකොට අන්න තමන්ගේ මනස සකස් වෙලා තියෙනවා දේවල් වලින් වෙන. ඒක ගොඩක් අය කියනවා ධර්මයේ යෙදෙන අය ඒ වයසට ආපුවයි දැන් අපිට හිතෙන්නේ නැහැ ඒ දේවල් වලට යන්න. නමුත් එහෙම නෙමෙයි හැමෝටම. සමහර අය වයසට, ඒ කියන්නේ ඒ අදාළ වයසවල වලට එනකොට තාම තෘෂ්ණාව දේවල් අල්ලගෙන අතහර ගන්න බැරුව දරුවෝ දේපල අල්ලගෙන එහෙම ඉන්නවා. සමහරු ඉන්නවා තමන්ගේ මිනිය පෙන්වන්න එපා කියන. මොකද හේතුව තමන් ඒ කැතට ඉන්නවා දකින්න ලෝකේ අනිත් අය දකින්නට අකමැතිකම තියෙන අය තියෙන්න පුළුවන්. එහෙම තියෙනවා. එහෙම තියෙනවා. එහෙම කතා. නැස දැඩි ලෙස මේකට ඇලීම ඇති වෙනවා. ඉතින් ඒ නිසා ඒ ගෘහ ජීවිතයේ ගත කරනකොට ඔක තමයි අපහසු චැලෙන්ජ් එක ගෘහ ජීවිතයේ තියෙන. ඒ සම්බන්ධතා එක්ක ඉන්නට ඕනේ ගතියක් තියෙනවා. දරුවන්ට හොරතල් කරන, දරුවන්ව සතුටු කරවන, ස්වාමියා බිරිඳ එක්ක යුතුයකම් ඉෂ්ට කරන ඒ කටයුතු කරද්දි කරන අවස්ථාවේදී මේ දර්ශනය ඔබගේ හිතේ තියෙන්නට ඕනේ යම් ප්‍රමාණයකට. එහෙම තියෙනකොට කාලයක් යද්දි මේක හිරලා ඊට පස්සේ මොකද වෙන්නේ? ඕක ක්‍රමයෙන් මෝරලා තමයි සසර විරාගයට අඩු බර අඩු සත්වයක් ලෙස උපදින්නේ අපි. රාගයට නැඹුරුව අඩු සත්වයක් ලෙස උපදින්නේ. අලෝභ ආධ්‍යාසයේ දියුණුවන්නේ අපි තුල. ඒ දර්ශනය, ඒ කියන්නේ ඒ දර්ශනය ඇති වෙනකොට තමන් ඒවා භුක්ති විඳින පරිසරයක උනත් ඒවා ගැන අවබෝධය ටික දුරන දිනු ඒක පොඩ පොඩ හිතන්නට ඕන. එතකොට තමයි මේක වර්ධනය වෙන්නේ. ඒ දර්ශනය වර්ධනය වෙලා තමන් කාලයක් යනකොට මෙන්න සසරදී තමන්ගේ ආසේවල් අලෝභ ආජ්ජාසය ආදී ඇති වෙන්නට පටන් ගන්නවා. ඒ කට්ටිය තමයි පහසු බුදුරයන් වහන්සේලා. එතකොට බුදුරජාණන් වහන්සේලා දකිනවා මේ සත්වයාගේ අජ්ජාසය යහපත් එකක්. ස්වාකාරයි මේ පුද්ගලයා. සුවිඤ්ඤාපයයි. මොහොට ධර්මයේ තේරුම් ගන්න පහසුයි. මොහොට දේවල් අතහරින්නට පුළුවන්. අතහරින්නට පුළුවන්. දැන් උදාහරණයකට බලන්න බද්ධවග්ගිය කුමාරවරු 32 බිරින්දෑවරු 29 අරගෙන එක්කෙනෙක්ට බිරින්දක් හිටියේ නැති නිසා වෛශ්‍යාවක් අරගෙන විනෝද වෙන්නනේ ගමන ගියේ. එහෙම ගිහිලා ඉන්නකොට මේ කට්ටියගේ අවසරයක් මේවා කරගෙන ඔය කොසල් රජුරන්ගේ බෑනලා ටිකක්නේ. එතකොට මොකද වුනේ? ඒක අර වෛශ්‍යාව ඔක්කොම මේ කට්ටිය මෙයාන බඩු තරගම් කරගෙන පත්‍රම් බඩු තරගම් පැනලා ගියා. මේ කට්ටිය හොයනවා දැන් මේ මෙයාව අල්ලන්න. සමහරට අහු වුණා නම් මරන්නත් ඉඩ තියෙනවා මේ රාජකුමාරවරු ඒ රාජ තේජසත් එක්ක. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේට පේනවා මේ බද්ධවග්ගිය කුමාරු මේ කම්සප භුක්ති විඳින්න ආපු අය යසකොල පුත්‍රයා නම් මොකක් කරේ දන්නවද? මොකද ගිහිගේ අපහැරලා ගියා මනස් මේ යසකොල පුත්‍රයා. එතුමා ගියා මේ ගිහි ගෙදරින් පිටත් වෙලා ගියා. එතකොට තමයි බුදුහාමුදුරුව හම්බෙන් මුණ ගැහුනේ. බද්දවග්ගිය කුමාරවරු එහෙම නෙවෙයි. ඒ කට්ටිය මේ කාමයේ භුක්ති විඳලා දැන් මේ ඒ නැති වෙච්ච කාමයන් වතරම් බඩු ටික හොයාගෙන යන්නේ අර වෛශ්‍යාවත්ටත් ද්වේෂ කරගෙන. එතකොට තමයි බුදුරජාණන් දකිනවා මේ කට්ටියගේ සාංශාරික වශයෙන් ලොකු අලෝභ අධ්‍යාසයක් තිබිලා තියෙනවා. නෙක්ඛම්ම ගරුක පිරිසක් කියන වාඩි වෙන්න කියලා. එතන අහනවා අහනවා ඔබලට වටින්නේ වෛශ්‍යාවයි කාන්තාව ගැන හොයන එකද ඔබලා ගැන හොයන එකද? ඒකව අපි ගැන හොයන. ඒක ඉලයි ලොකු පරිවර්තනයක් කරනවා. ඒක විශේෂ අවස්ථාවක්. ඒක ඒකත් වචනයක් කියන්නට ඕනේ. ඒ කියන්නේ කුඩා කාමෙහි ඇලී ගැලී ඉන්න අය, ద్వේසේ ඉන්න අය, සමහරට බුදුරජාණන් වහන්සේට බණින අය පවා ඒ පාරමී පුරන් ඇවිල්ලා තියෙනවා නම් එයාට තේරෙන්නේ නැහැ නේද? බුදුරජාණන් වහන්සේ දකිනවා මේ සිද්ධිය. මෙයා මේ මට බැන්නට මේ මගෙන් නිවන් දකින්න පෙරම් පුරාගෙන යන මිනිස්සෙක් කියන හැඟීම එනවා. පියෙක්ගේ වගේ හැඟීමක්. ඒකට උන්වහන්සේ මානයක් ඇති කරගන්න. ඒක තමයි බුද්ධ ගුණය කියලා කියන්නේ. ඒක නැතුව දැන් දන්නවා උන්වහන්සේ මම තමයි පිහිට වෙන්න තියෙන්නේ. මේ මටම තමයි බැනගෙන ඉන්නේ මේ කියලා. එහෙම කියලා උන්වහන්සේව හිතට ගන්නෙ නැහැ. ඒක තමයි මේ පාරමී පුරාගෙන යන හැටි. සියලු දේවල් දරාගෙන ඉවසාගෙන අපරාධ ඉවසාගෙන ඉන්නේ තමන්ට හිංසාව අපරාධය කරන කෙනා ගැනවත් නොසලකා උන් පවා සසරෙන් එතර කරන එක තමයි මහා කරුණාව කියලා කියන්නේ. හැබැයි උන්වහන්සේ ඒ වෙලාවේදී අහනවනේ බද්දවග්ගිය කුමාරවරුන්ගේ තමන් ගැන හොයන එකද උතුම් කාන්තාව ගැන හොයන එකද? මහා කප්පින රජුරෝ හොයාගෙන ආව අනෝජා බිසව සහ අමාත්‍යවරු හොයාගෙන ආව එතුමලගේ කාන්තාව බිරින්දාවරු 1000 මේ දහසක් පිරිස ආපු වෙලාවේ අනෝජා දේවිය රජුරෝ ගැන අහනකොට රජුරෝ හොයන එකද හොඳ, ඔයාගෙන හොයාගන්න එකද හොඳ කියලා හෙව්වා. ගවේෂණය කරන එකද හොඳ කියලා. තිට්ටේව තමනක තිට්ටේව වසලක ඔහොම ඉන්න එන්නපා වසලයේ ශ්‍රමණයේ කියලා ඉතාම පරුෂ විදිහට තථාගතයන් වහන්සේට බණිනවා අග්ගික භාරද්වාජ. බුදුරජාණන් වහන්සේ අහනවා ඔබ දන්නවද ඇත්තටම වසලයා හෝ වසල කරන ධර්ම කියලා අහනවා. මේ අවස්ථාවවලදී මේ වෙනම ලෝකවල හිටිය එක්කෙනෙක් රජුරෝ හොයනවා, එක්කෙනෙක් රත්තරම් බඩු හොයනවා කේන්තියෙන් මේ අවෛශ්‍යව මේ අල්ලගන්න, අනිත් එක්කෙනා බුදුහාමුදුරන්ට මේ පරුෂයෙන් පශණයෙන් බණිනවා ඉන්නපා වසලයා කියලා. මේ කට්ටියගෙන් බුදුහාමුදුරුව මේ අදාළ ප්‍රශ්නේ අහනකොට මේ කට්ටියගේ සිතේ හිතාගන්න බැරි ට්විස්ට් එකක් පරිවර්තනයක් සිද්ධ වෙනවා. මේක සිද්ධ වෙන්නේ අටුවාවේ කියනවා මේ තමයි පාරමිතාවල බලය, තමන් පුරපු පාරමිතාවල බලය. ඒ වගේම බුදුන්ගේ අනුභවයට වැඩ කරන බුදුරජාණන් වහන්සේ කියන විශේෂ සත්‍ය, බුදුරජාණන් වහන්සේ කියන කෙනාගේ අනුභවයෙන් අපේ ජීවිතවලට වෙනදේ අපිට හිතා ගන්නට බෑ. ලොකු පරිවර්තන වෙන්නට පුළුවන්. පාරමී පිරෙන්නේ නැහැ උන්වහන්සේ ළඟට ගියා කියලා. නමුත් අපේ සිත්තතන් වෙනස් වෙන්න පුළුවන්. ඒ තරම් ඒකේ තියෙන අනුභවයක් උන්වහන්සේගේ. සහ අපි එන්නෙම සංසාරයේ බුදුවරේ කමුවේ හරි නිවන් දකින්න කියන ප්‍රාර්ථනාවෙන්. එතකොට ඒ ඔක්කොම බලපාන. ඒ වෙලාව ආවේදී අර ద్వේෂයෙන් ඉන්න මිනිස්සයා වෙන දේවල් හොය හොය ඉන්න රාගයෙන් මැඩිච්ච ලෝභයෙන් මැඩිච්ච මිනිස්සයාගේ හිත එක පාට වෙනස් වෙලා ධර්මය අහන්නට සුදුසු ඥානවන්ත ස්ටේට් එකකට තත්වයකට හිත පරිවර්තනය වෙනවා. මෙයා ත්‍රි හේතුක ප්‍රතිසන්ධිකේ පාරමී පිරිච්ච කෙනෙක්. ඒ පාරමිතාවන් අන්න එක පාට මුහු කුරන අවස්ථාවක් වෙනවක. ඒ වෙලාවේ තමයි බුදුරජාණන්සේ ප්‍රශ්නේ අහනකොට තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒ වෙලාවේ හිතා ගන්න බැරිව අර වසලයා වසලයා කිය කිය හිටපු අග්ගික භාරද්වාජ බුදුහාමුදුරන්ට කියනවා, ස්වාමීන් ගෞතමේනි මම දන්නේ නැහැ වසලයා හෝ වසල කරුණු මට දේශනා කරන්න කියලා කියනවා. දැන් මේ වසලයා එන්න එපා පැත්ත පලාති කියලා කෑ ගහපු මිනිස්සයා ඒ කියපු කෙනාගෙන් කියනවා එහෙනම් මට ඒ බණ කියන්න කියලා කියනවා. අර රත්තරම් බඩු හොයාගෙන ගියපු කෙනාගෙන් ප්‍රශ්නේ අහන්නේ රත්තරම් බඩු හොයන එකද හොඳ, කාන්තාව ගැන හොයන එකද ඔබ ගැනද හොයන එක කියලා හොත් අපි ගැන කියලා කියනවා. අනෝජා දේවියත් කියනවා මම අපි ගැන හොයන එක. එහෙනම් වාඩි වෙන්න කියලා කියනවා. දැන් මේක අද අපි කරන්න ගියොත් බැනුම් අහන්නවද ස්වාමීන් වහන්සේ කෙනෙක් ගාවට આવොත් එimhe අපේ මේ අහවල් හරක අරන් ගිහිල්ලා හොයාගෙන එනකොට අපි හවොත් එimhe හරක යන හොයනකොට ඔබ ගැන හොයන එකද කියලා අපිටත් බැන බැන යන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන්. ඒක ඉතින් මේ වෙලාවේ ඒකට සුදුසු ඒක තමයි බුදුරජාණන් වහන්සේ දන්නවා. දැන් හැමෝගෙන් මේ ප්‍රශ්නේ අහන්න නැති උන්වහන්සේ කවුරු හරි මොන හරි හොයාගෙන આવොත් එහෙම ඒකට උත්තරයක් දී සමහරට කියයි අන්න අහවල් පත්‍රය යන්න අන්න මං අහවල් පත්‍රය ගියා කියලා කිපෝස්සක් තියෙනවා ඇති. ඉතින් මොකද එයා සුදුසු නැත්තම්. බුදුරජාණන් වහන්සේ උනත් අය සුදුසු නැති කෙනාට එහෙම ලොකුවට මේවා කර කර යන්නේ. ඉතින් ඒ නිසා මේ සමහර විට බොහෝ දුරට බුදුවරේ සම්මුඛ වෙච්ච ඉන්න මොකක් හරි පණිවිඩයක් දෙන විදිහ වචනයක් කියයි. මොකද එයාට රූපකට උනා වගේ. එයාට කියපු එකේ මොකක් හරි ඔළුවට ගියානේ. ඒ වෙලාවේ මෙයා වුණා තර අන්තිම මතකයක් කර තිබුණානේ අහවල් කෙනා මම මුණ ගැහුණා කියලා. ඒ වගේ බුදුවරු සාමාන්‍යයෙන් ඉතින් අදාළ තොරතුරු කියන අතරතුරේදී එයාට මොනවා හරි ප්‍රසාදයක් Taman කෙරෙහි ඇති වෙන පරිද්දෙන් කටයුතු කරයි. මොකද උන්වහන්සේ දන්නවා Tamanට වැන්දොත් මෙයාගේ සසරම ගොඩ යනවා කියලා. ඒ නිසා ඒ හැම අවස්ථාවම යුටිලයිස් කරනවා ඇති මහා කරුණාව නිසා. නමුත් අර විදිහේ බණ කියන්න යන්නේ නැහැ හැමෝටම. ඒ නිසා මතක තියාගන්න එතනත් ඒ විශේෂ සිද්ධියක් වෙනවා. ඉතින් මට කියන්නට ඕනුනේ බුදුරජාණන් වහන්සේ මේකේ දකින්නවා මේ කට්ටියගේ අජහසය. ඒ දකින්නේ මේ කට්ටිය දැන් මේ ජීවිලාවේ කාමයට බර වෙලා හිටියට මේ පිරිස සසර නික්කම්මයේ පුරුපු පිරිසකේ බද්ධ වර්ගයේ කුමාරවරු 30 දෙනා මහාන වෙලා උග්‍ර දුතාංගධාරී භික්ෂූන් වෙනවා. නිකං අය නෙවෙයි. එතන මහාන ආයන්නේ ගෙවල් වලට නෝන්ලා ටික පිටත් කරලා හරින්නේ නැති ඒ වෙලාවෙම ආය කොසල රජුරු හම් වෙන්න යන්නේ කැටිය මහාන වෙන මහාන වෙලා ඊට පස්සේ අවුරුදු 20ක් ගිහිල්ලා තමයි බුදුහාමුදුරුවෝ ආය හම්බ වෙන්නේ. ඒ කට්ටියට කටින යනු දැනවදාරන්නේ. ඒ කට්ටිය එනකොට තමයි කටින. ඒ කට්ටිය තමයි දුර ඉඳලා එනකොට තිවුරුත් මිලා ඔක්කොම එනකොට කටින ආනිසංස දෙන්නේ මේ 20ට. මේ තමන්ගේ මුල්ම ශ්‍රාවකයෝ පිරිස පංචවග්ගීය ස්වාමින් වහන්සේලා යසකල පුත්‍රයා ඇතුළු යහලුව 54 දෙනා මේ ඔක්කොම එතන 50 දෙනා ඒතර 69යි ඔක්කොම ටික ඊට පස්සේ බද්දවග්ගිය කුමාරවරු මුල් 90 දෙනා අතර ඉන්නවා මහමර. ඒතර තව එක්කෙනෙක් නාලක ස්වාමීන් වහන්සේ අතරමැදෙනවා. ඒතර ඒ පිරිස මේ ඉන්නේ. ඉතින් ඒතකොට ඒ නිසා මේ ඒ වගේ මට කියන්න ඕනේ මේ ආශාව කියන එකේ ස්වභාවය තමයි කවදාවත් මේක තෘප්තියක් ඇති කරවන්නේ නැහැ. ඒක දැනගන්න ඒ කාමයේ පරිභෝග කරන අවස්ථාව උනත් ඒක 아무තුන් හිතට ගන්න විටින් විට හරි ගන්නට ඕනේ. මේක තෘප්ති සම්පූර්ණ තෘප්තිය ඇති කරවන්නේ නැහැ කියලා. ඒක තමයි ඔබේ ඥාන බීජය ටික ටික දියුණු කරවන්නේ. ඉතින් අරමුණ මසාගෙන පැතිරෙන බැවින් තෘෂ්ණාව ආසානම් වේ තවද තෘප්තියකට නොපැමිණෙමින් අරමුණු අනුභව කරන බැවින් පරිභෝග කරන බැවින්ද තෘෂ්ණාව ආසානම් වේ. මේ අර්ථ දෙකම හැඟවෙන පරිද්දෙන් ආරම්මනානං අසනතෝ ආසා කියා නිර්වචනය දෙන ලදී. කැමැතිවන බැවින්ද ලෝභය අසිසනා නම්බේ. ආසීසනා සමහර එක හදන්නුනේ ආසීසනා නම්බේ. යම් දෙයක් ආසීසනා අපි කියන ආසින්සනය කරනවා කියලා. ආසීසනා ආසීසනා රස්ව තියෙන ආසීසනා ආසීසනා මොකද කියන්නේ කැමැතිවන බැවින් යම් දෙයක් පතන පුද්ගලයා හෝ චිත්තය ආසීසිත නම් මේ එහි භාවය ආසීසිතත්තං නම් මේ ඉනම් ලෝභයයි. එතකොට කැමැති වෙන බවම තමයි ඒ තව වචනයකින් කියලා තියෙන්නේ. එතකොට මේ ආසීසනා කියන එකයි මේ ආසා කියන එකත් එකට සම්බන්ධයි එක විදිහකට. දේවල් ආසාවෙ තුනක් කැමති වෙන භාවයක් තියෙනවා ආසාවේ. දේවල් කැමති වෙන ලෝභය කැමති වෙමින් පවතින තැන් දක්වමින් පහත පද 8 දක්වා තියෙනවා. මොනවද පහත පද 8ක් තියෙනවා. ඒ තමයි ආසාව වැඩ කරන තැන් 8. ඒක තව වැඩි කරන්නට පුළුවන්. නමුත් ධම්මසංගිනේ රූපාසා රූපේ කෙරෙහි සද්දාසා ශබ්දේ කෙරෙහි ගන්ධාසා ගන්ධේ කෙරෙහි රසාසා රසේ කෙරෙහි පොට්ටබ්බාසා පොට්ටබ්බේ කෙරෙහි ඊට පස්සේ ලාභාසා තමන්ට ලැබෙන දේවල් කෙරෙහි ධනාසා ධනය කෙරෙහි පුත්තාසා පුත්‍රයෝ දරුවෝ කෙරෙහි අනිත් එක ජීවිතාසා. එතන මේකේ මුල් පහ අපි දන්නවා මේ පංචකාම ගුණික වශයෙන්. පංචකාම ගුණික රාගය. ඒ කියන්නේ රූප දකින්නට, ශබ්ද අහන්නට, ගඳ සුවඳ විඳින්නට, රස විඳින්නට, ස්පර්ශයෙන් විඳින්නට තියෙන කැමැත්ත. ඒවා ලබන්නට සාමාන්‍යයෙන් කට්ටිය කැමති ඕනම කාමයට බර සත්වෙක් ඒවට කැමති. ඒවා ආසා කරන ප්‍රාර්ථනා කරන ඒවාට කැමති වෙන ලෝභයට තමයි මේ රූපාසාදිය කියලා තියෙන්නේ. ඊට පස්සේ නා ලාභාසා කියලා. ලාභාසා කියන්නේ ලැබීම. ලැබීම් ගිහියන්ටත් විශේෂයෙන් මේක පැවිද්දන්ට තියෙන එකක්. මේ පැවිද්දන්ගේ පැත්තෙන් ගත්තම පැවිද්දා ගත්තම පරිස්කාර පිරිකර කියන එක. තමන්ට දැන් විශේෂයෙන් පැවිද්දා කියන කෙනා ධනය උපයන කෙනෙක් නෙවෙයිනේ. එයාට ශ්‍රද්ධාවෙන් පැහැදිලා මිනිස්සු දේවල් දෙනවා. එතකොට මතක තියාගන්න, පැවිද්දෙකුට ප්‍රත්‍ය කෙරෙහි එන ආසාවට ආසාවයි ගිහි කෙනෙකුගේ ආසාවයි දෙකක් තියෙනවා. මොකද ගිහි කෙනා ගොඩක් අද වෙහෙස මහන්සි වෙලා මේක උපයා ගන්නවා. පැවිද්දට තියෙන්නේ තමන්ගේ සීලාදී ගුණ හෝ ධර්ම කතිකත්වය ආදී නිසා මිනිස්සු ලබා දෙනවා. එතකොට මේ ලබා දෙන දේවල් කෙරෙහි ඔන්න ආසා මුල් බැස ගන්නවා. මොකද පැවිද්දා ධනෙ උපයන්නේ නැත්නම් විනයානුකූලව යාට අර ධන ආසාව ලොකුවට ඒක එන්නේ නැහැ යාට. ත්‍රේණී ලාභසාව ලැබිච්ච දේවල් වලට කැමති වෙනවා. එතකොට ඒක අන්තිමට අනිත් කෙනාට වඩා ලබන්න, ඒවා ගොඩ ගහ ගන්න මේ ආදී ලෙසට පැවිද්දට ඒ පරිෂ්කාර සම්බන්ධයෙන් ආසාව බලවත්ව හට ගන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ තුන තියෙන්නේ ගෘහ ගිහියන් සම්බන්ධයෙන්. ධනාසා, තමන්ගේ ධනය, තමන්ගේ පරපුරෙන් ලැබිච්ච ධනය හෝ තමන් වෙහෙස මහන්සි වෙලා උපයා සපයා ගත්ත ධනය. පුත්තාසා කියන දරුවන්, ඒකෙත් ඉස්සර කාලේ, අද ඒක ටිකක් වෙනස් වෙන්නට පුළුවන්. ඉස්සර කාලේ ගොඩක් සමහරු අදත් ඒක තියෙනවා, වැඩියෙන්ම කැමති පුත්‍රයෝ ලබන්නට, පුත්තු ලබන්නට. එතකොට විශේෂයෙන් ධර්මයේ අර දුහිතෘ ආසාවට වඩා පුත්තාසාවක් තමයි තියෙන්නේ, පුත්‍රයෝ ලබනවා කියන එකට. හැබැයි ඒක පොදුවේ දෙගොල් දරුවෝ දුවරු දෙන්නා කෙරෙහි ආදරේ තියෙනවා. නමුත් සමහර ඒ කාලේ ගොඩාක් විදිහට පිරිමි දරුවන්ට දෙමාපියෝ කැමති වෙලා තිබිලා තියෙනවා. ඒ මොකද ඒ පරපුර පවත්වාගෙන යෑමේ සංකල්ප, ඊට පස්සේ රැකබලා ගැනීම, ඒ වගේ හැම දෙයකටම මෙයා වෙලා. ඒක පුත්තාසා. ඊළඟට ජීවිත ආසා, ජීවිතේ කෙරෙහි ආශාව. ඒක අපි හැමෝටම තියෙන එකක්. නමුත් ගෘහ ගිහි ජීවිතේ ගත කරනකොට ඒක බලවත්ව තියෙනවා. මේ ආසා තුන විශේෂයෙන් ගිහි අය සම්බන්ධයෙන් කතා. මොකද හේතුව මේ තුන තමයි ගිහි කෙනෙක් ලොකුවටම තකන්නේ, ලොකුවටම සලකන්නේ. තමයන් වෙහෙසිලා උපයාගත් ධනය, ඒක රැකබලා ගැනීම සහ තමන්ගේ මරණින් මත්තේ කාටද අයිති වෙන්නේ කියන තැනට පවා මේක හිතනවා. ඒ තමයි ඒක හැටි. තම කාටද මේක තමන්ගේ මරණයෙන් පස්සේ අයිති වෙන්නේ කියන එක ගැන බව හිතනවා. දැන් උදාහරණ භික්ෂුන් වහන්සේලාගේ කතාවේදී අපේ මරණයෙන් පස්සේ අපේ සන්තක දේවල් සාංගික වෙනවා. ඒක සංඝයාට යන්නේ. මැරෙන්න කලින් අපවත් වෙන්න කලින් අපි දීලා තිබ්බනම් ස්වාමීන් වහන්සේ කෙනට හරි. දැන් අපේ සිවුර එහෙම අපවත් වෙනකොට ඒක සාංගික වෙනවා. සංඝයායක බෙදන්නට ඕනේ භික්ෂුන් වහන්සේලා අතර. ඒක තමයි සාමාන්‍ය ක්‍රමය. ඉතින් ගෘහ ජීවිතයේදී ගිහි අය බලාපොරොත්තු වෙනවා තමන් අකමැති කෙනාට මේක නොයවා කියන එක. නොයවා කියන එකට ඒක විශේෂයෙන් සැලකිලිමත් වෙනවා. ඒක ධනයට ඒක ඒ ආසාව මතක තියාගන්න සුළු එකක් නෙවෙයි. ඒක ලොකු ප්‍රබල ආසාවක් සාමාන්‍යයෙන්. සමහර අයට ඒ ආසාව අඩු, ඒ නිසා උන්ට පුළුවන් වියදම් කරන්න, උන්ට පුළුවන් දන් දෙන්න. නමුත් සමස්තයක් ලෙස ගත්තාම මේක බලවත්. දරුවෝ කෙරේ ආසාව එක අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. දරුවෝ ඉන්න අය දන්නවා දරු සෙනෙහස, දරුවන් කෙරෙහි තියෙන බන්ධනය ඉතාම බලවත් එකක්. ඒක ලොකුවටම දැනෙන තන තමයි දරුවෙක්ගේ මරණයක් එහෙම වෙන්න යනකොට ඒක දරා ගන්න අමාරු වෙන දෙමව්පියන්ට. ඒ තරම් ඒක මුල් බැසගෙන තියෙන නිසා ඒක කවුරුත් නෙවෙයි, සුද්ධෝදන මහරජුරෝ සකදා සක්‍රදාගාමි තත්වයේ ඉඳලා මරණයක් ගැන කවර කතාද රාහුල භද්‍ර කුමාරයාව පැවිදි කරගත්ත වෙලාවේදී ඇවිල්ලා බුදුහාමුදුරට කීවනි, ස්වාමීනි ඔබ වහන්සේ මායාදේවිය කාලක් ක්‍රියා කරාට පස්සේ ඔබ වහන්සේව අපි හදා ඔබ වහන්සේ ප්‍රජාපති ළඟ හැදවැඩුණා, මගේ දරුවා මගේ පුත්‍රයා මම බලාපොරොත්තු වුණා ඔබ වහන්සේ මගින් පස්සේ රාජ්‍ය ගනී කියලා. නමුත් ඔබ වහන්සේ අපි කාටත් නොකියම ගිහි ගෙදරින් නික්මුණා, ඔබ වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ ලැබුවා. නමුත් මට තව දරුවෙක් හිටියා නන්ද ප්‍රජාපතියට දාව ඉපදිලා. ඉතින් නමුත් ඔබ වහන්සේ පැමිණිලා දින කීපයකට නන්දත් මහාන කරගත්තා. එතකොට මට හිටියේ ඔබ වහන්සේගේ පුත්‍රයයි මගේම බ්ලඩ් ලයින් එකේ එකම කෙනා, පුත්‍රයා පුතාගේ පුතා මුණුපුරාණේ. ඉතින් රාහුල හිටියා, ඔහුට තමයි මේ රාජ්‍ය යන්නට තිබුණේ. ඔහු ඇත්තටම මට ඔහු බලලා තමයි සැනසුනේ රාජ්‍යටත් වඩා මම සැනසුනේ. මොකද ඔබ වහන්සේ ගියාට පස්සේ පුත්‍රස්නේ පුත්‍රශෝකේ මම ගොඩාක් තැවුණා. මගේ ප්‍රියාදර වැඩිමහල් පුත්‍රයා ගියා මාව අතහැපිව අතහැරලා. ඊළඟට නන්ද කුමාරයා මහාන වුණා. ඉතින් රාජ්‍යයත් හිස් වෙනවා. ඒක දෙක තව කතාවක්. විශේෂයෙන් පුත්‍රයෙක් ලෙස මට වියෝ වුණා. මම සතුටු වුණේ මේ රාහුල දිහා බලාගෙන. ඔබ වහන්සේ රාහුලවත් ගත්තා. එතකොට කීවා, හැබැයි ඉතින් ඒකෙදි කෙනෙක්ට තර්කයක් ගේන්නට පුළුවන් බුදුරජාණන් වහන්සේට අයිතිය තිබුණ නැති මොකද බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයා ඒක දැන් සුද්ධෝදන රජු බලාගත්තා ඒක තමන්ගේ පුත්‍රයා තමන්ගේ ශරීරයෙන් හැදිච්ච ඒ කියන්නේ පුත්‍රයා නිසා බුදුරජාණන් වහන්සේ එතන උන්වහන්සේ ඒක ඒව කියන්න ගියේ නැහැ ඒක ඔබගේ මුණු පුරාමට මගේ පුතා කියන කතාව කියන්න ගියේ නැහැ උන්වහන්සේ උන්වහන්සේ එතන මොකද උන්වහන්සේ සියල්ල අතහැරලානේ ගියේ සියලු දෙනාම අතහැරලා රාහුලත් ඇතුළුව යසෝදරා ඇතුළුව රජකම ඇතුළුව දෙමව්පියන් සියලු දෙනා අතහැරලා උන්වහන්සේ පිටත් වුණේ. ඉතින් ඒතකොට ඒක බැරි වෙලා හරි මේ මගේ පුතා කියලා කියන එක ethically එච්චර ගැලපෙන්නේ නැහැ කියලා මට හිතෙනවා. කොහොමාර උන්වහන්සේ ඒක ගැන කියන්නේ යන්නේ නැතු උන්වහන්සේලාගේ බුදුරජාණන් සුදුන රජුරෝ ඉල්ලීමක් කරනවා ස්වාමීනි මේ දරුසෙනෙහස කියන එක සමවිද චවිය විදගෙන සමවිදගෙන මස් විදගෙන ඇට විදගෙන ඇට මිදුළු වල තැම්පත් වෙලා තියෙන එකක් දෙමව්පියන්ට. ඒක නැති කරන්න ලෙහිසි නැහැ ස්වාමීනි. ඉතින් ඒ නිසා මම ඉල්ලා සිටිනවා මෙතෙන් පටන් දැන් වෙච්ච දේ වුණා රාහුල උපවැදි කරන්න එපා දැන් ඔබවහන්සේ ගත්තා ඒක තියාගන්න ඒක ගැළපෙන්නේ නැහැනේ ඒ වගේ තත්වයකට ගියාට පස්සේ ආපහු ගන්න එක ඒක නිග්‍රහයක් බුදුහාමුදුරුවන්ට ඒ කියන්නේ ගැළපෙන්නේ සහ තමනුත් සක්‍රදාගාමි වෙලා තමන් දන්නවා මේ හරි පාර කියලා ප්‍රත්‍ක්ජනේකුත් නෙවෙයි නිවන් මාර්ගයේ යන කෙනෙක් ඒකෙන් බැහැර කරන්න කැමති වෙන්නේ නැහැ නමුත් ඒ වෙච්ච සිදුවීමට කැමති නැහැ මොකද මගෙන් අහලා කරන්න තිබුණා ඒක ඒකනේ තරකේ දෙන මගෙන් අහන්න ඕනේ මට ඒතර මගේ කන්සෙන්ට් එක ඕනේ මගේ ඡන්දය ඕනේ ඒතර මම හිතින් අතහරිනවා මං අල්ලන් හිටියේ මේක මම අල්ලන් ඉන්නකොට ඔබවහන්සේ අරගෙන ගිහලා ඔතන කතා නොකිය කියන්නේ ඒක දම අවසරය දෙනවා කියන මම හිත හදා ගන්නවා එතකොට ඒතර මගේ කැමැත්ත පිට යන්නේ ඒක වෙනස් ඒ කතාව ඒ නිසා ස්වාමීනි මෙතෙන් පටන් කවුරු හරි කුල පුත්‍රයෙක් මහාන වෙනවා නම් ඒ දෙමව්පියන්ගෙන් අවසරය ඇති කෙනෙක්ම මහාන කරගන්න ආසෙක්වා කියලා ශික්ෂාපදයක් පනවන එක ඒ බුදුරජාණන්සේ පිළිගන්නවා බුදුනසේ පිළිගන්න උනාසේකට නිවන ගැන සසරේ දුක් ගැන එහෙම කියන්න ගියේ නෑ. උනාසේක පිළි අරගෙන උන්වහන්සේ ශික්ෂාපදේ පනවන මහණෙනි අද පටන් දෙමව්පිය දෙදෙනාගේම අවසරය මත දෙවුනේ. ශික්ෂාපදේ තියෙන මාතාපිතුන් නම් කියලා රටුවා කියන දෙදෙනාගේම ඒක අවසරය ඇතුව විත්තිච්ච කෙනෙක් විතරයි මහණ. ඒක මතක තියාගන්නට ඕනේ. අම්මා අවුරුදු 90යි පුතා අවුරුදු 60යි පුතාටත් මුණුපොරෝ හිටියත් අදාළ නෑ. අම්මගේ ඉන්නවනම් අවසරය ඕනේ. ඒ තරම් බලවත් ඒ ශික්ෂාපදේ. සහ තම්ම තත දෙන්න ඉන්නවනම් ඒ දෙන්නගේ අවසරය අවශ්‍යයි. හැබැයි අවසරයෙන් නැතුව මහාන කරත් මහානකම පිහිටනවා. ඒ වෙනම දෙයක්. නමුත් දැනදැන මහාන කරොත් අපිට දුෂ්කරතාවක් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ඒකට හේතුව තමයි මේ දරුවන් කෙරෙහි ආසාව කියන එක බලවත්ව තියෙන. ඒ ජීවිත ආසාව එක බලවත්ම තියෙනවා. ඒක පැවිද්දට වඩා ගිහියගේ ලකුවට තියෙනවා. ඒ පැවිද්දට වඩා බිහියට ලකුවට තිබීමේ ඒක තමයි පැවිදි වෙනකොට ජීවිත ආසාවේ යම් අඩුවක් තියෙනවා අනිවාර්යයෙන්. ඒක මම කල්පිත ඉස්සර කරේ එකයි. ඒ රූපයේ සම ජීවිත ආසාව කොම ජීවත් වීම විතරක් නෙමෙයි මේ ජීවිතයේ කෙරෙහි රූපයේ කෙරෙහි තමන්ගේ හැඩරුව කෙරෙහි මේවා කෙරෙහි ලොකු බලාපොරොත්තු තිබීම. ඒතර පැවිද්දට යන කෙනා මේ සියල්ල අතහරින්න වෙනවා. කොරේකටේ සමහරකට ආහාර නැති වෙන්නට පුළුවන් මනාන්තර වේදිනුනට ජීවිත ආනි වෙන්නට පුළුවන් ප්‍රශ්න ගොඩක් තියෙනවා ඒ රූපය තිබුණට වඩා අවලස්සන වෙනවා සාමාන්‍යයෙන් පැවිදි වෙනකොට ඉතින් ඒ වගේ මේකේ මේ ගොඩාක් පැතිකඩ ඒ ජීවිත සම්බන්ධයෙන් තියෙන දේවල් අතහැරලා තමයි සාමාන්‍යයෙන් පැවිද්දකට පැමිණෙන්නේ ඉතින් ඒ නිසා නමුත් ගෘහ ජීවිතේ සමහර අයට ඒවා අඩුවේ තියෙනට පුළුවන් නම් සමස්තයක් ලෙස ගත්තම ජීවිත ආසාව බලවත්ව තියෙනවා ඒ නිසා තමයි කියලා තියෙන්නේ මේ පද තුන ගිහි පින්වත් ගිහියන් අරබයා කියපු දෙයක් බලමු අපි කියවලා එක රූපේ කෙරෙහි ඇති කැමැත්ත රූපාසානම් මේ ශබ්දයේ කෙරෙහි ඇති කැමැත්ත සද්දාසානම් මේ ගන්ධ කෙරෙහි ඇති කැමැත්ත ගන්ධාසානම් මේ රස කෙරෙහි ඇති කැමැත්ත රසාසානම් මේ ස්පර්ශයන් කෙරෙහි ඇති කැමැත්ත පොට්ටබ්බාසානම් මේ පස පංචකාම ගුණික රාගයයි එනම් රූපාදී පංචකාමයන් කෙරෙහි ඇති කැමැත්තයි අල්මයි ලාභයන් කෙරෙහි ඇති කැමැත්ත එනම් තමන්ට ලැබෙන පරිස්කාර කෙරෙහි ඇති කැමැත්ත ලාභාසානම් වේ මේ විශේෂයෙන් පැවිද්දන් කෙරෙහි පවතී කියලා දක්වලා තියෙනවා ධනය කෙරෙහි ඇති කැමැත්ත ධනාසානම් වේ පුත්‍රයන් දරුවන් කෙරෙහි ඇති කැමැත්ත පුත්තාසානම් වේ ජීවිතය කෙරෙහි ඇති කැමැත්ත ජීවිතාසානම් මේ ආශා තුන ගීයන් කෙරෙහි ප්‍රබලව පවතින අතර ධනය පුත්‍රයන් සහ ජීවිතය කෙරෙහි ඔවුනට සාමාන්‍යයෙන් ඇතිවීමක් තෘප්තිමත් වීමක් නැත කොච්චර දරුවෝ හිටියත් කොච්චර ධනෙ තිබුණත් කොච්චර කල් ජීවත් වුණත් තෘප්තිමත් වීමක් වන්නේ නැහැ. ඔවුනට ධනය පුත්‍රයන් සහ ජීවිතයට වඩා තවත් ප්‍රිය දෙයක් නැත. ඒ නිසා තමයි මේ පදේ දක්වලා තියෙන්නේ. ඊට පස්සේ තික් වෙනවා තව කාලයක් අවසානයේ අපි ඉක්මනට කරමු. මේ මාගේ අභිජප්පා මේ මාගේය මේ මාගේය යනාදී ලෙසට සහ අසුවලා විසින් මාහට මේ දෙනලා දී මේ දෙනලා දී යනාදී ලෙසට සත්වයන් ලවා කියවන බැවින් ලෝභය ජප්පා නම්බි ජප්පා කියලා පදයක් තියෙනවා ජප්පති කියලා කියනවා හරි එයා ඒ ලෝභය නිසා අපි මේක මට ලැබුණේ මෙහෙමයි මේක මගේ දෙයක් මම ඇති කරගත්තේ ආදී ලෙසට අපේ වචන කියවෙනවා අපි අතින් සමහර. ඒක සමහරලාට අපි සතුටින් නියතමානීව කියන අවස්ථාවක් තියෙනවා. මේ දේවල් අපි කරා කියන එක අර්ථයෙන් නම් පින් කරපු අය පින් ගැන කතා කරන අවස්ථාවක් තියෙනවා. නමුත් සමහර වෙලාවලට මේක මානෙන් ලෝභෙන් මිශ්‍ර වෙලා කියනවා. තමන්ගේ බලපුළුවන් කාරකම් පේනට. ඒක තමයි මෙතන අදහස් කරලා තියෙන්නේ. එහෙම නැතුව තමන් කුසලයක් කර අර්ථය අනුමෝදන් වෙන්නට අනිත් අයවත් ඒ කුසලයේ සමාදන් කරවන්නට කියන වගේ දෙයක් තමන්ගේ සාර්ථකත්වයේ කියලා අනිත්‍යවත් උනන්දු කරවන්න කියන ඒ වගේ අවස්ථා ගැන නෙමෙයි මේ කියන්නේ. ඒක ඉතින් භික්ෂුන් වහන්සේලා සමහරලාට කියන්නට වෙනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම තමන්ගේ ජාතක ගැන තමන්ගේ වීරක්‍රියා ගැන කියලා තිනේ. ඔක්කොම ඒ අනිත් බෝධිසත්වවරු උනන්දු කරවන්න ඒ වගේ දේවල් නෙවෙයි කරලා තියෙන්නේ. ඒ නිසා මෙතන අදහස් කරන්නේ මේ ලෝභයෙන් කරන මෙත්‍රිම වදු කියවීම මේ මාගේ යනාදී ලෙසට සහ අසුවලා විසින් මාහට මේ දෙන ලදී මේ දෙන ලදී යනාදී ලෙසට සත්‍යයන් ලයක් ලබා කියවවන බැවින් ලෝභය ජප්පානම්බේ ඒකම් පජප්පා සහ අභිජප්පානමින්ද හැඳින්වේ. තවත් ක්‍රමයකට විස්තර කළොත් මේ මාගේ යනාදී ලෙසට සහ අසුවලා විසින් මාහට මේ දෙන ලදී යනාදී ලෙසට සත්‍යයන් ලවා කියවන බැවින් ලෝභය ජප්පානම්බේ එසේ කියවන ආකාරය පජප්පනා එසේ කියවන පුද්ගලයා හදාගන්නේ ජප්පිත කියලා කියන්නේ ජප්පිත නම් වන අතර ඔහුගේ භාවය ජප්පිතත්තං ඒ කියන්නේ ඒ ප්‍රකාශ කරන භාවය නැවත නැවත රූපාදී විෂයන් අදින සිත හෝ සත්වයා ලෝලුපනම්බි ඒවා අදිනවා නැත්නම් තමන් ඒ විතර අදිනවා කියලා අපිට හිතන්න පුළුවන් නමුත් විශේෂයෙන් ඒවා තමන්ට ඇදලා ගන්න ලෝලුපර ලොල් භාවය කියලා කියන්නේ ලෝලුප කියලා කියන පුද්ගලයා ඒ සිතෙහි ඔ සත්වයාගේ ස්වභාවය ලෝලුප්පනම් වේ එසේ රූපාදී විෂයන් අදින ආකාරයේ ලෝලුප්පායනානම් වේ වන අතර ලෝලුප්පනම් වූ ලෝභයෙන් යුක්ත පුද්ගලයාගේ භාවය ලෝලුප්පායි ලෝලුප්පායිතත්තං කියලා කියන ලෝලුප අනේ තව විදිහට ලෝභය සම්බන්ධයෙන් තවත් පද කිහිපයක් අපි දීර්ඝව සාකච්ඡා කරා පැයක් විතර කාලයක්. ඉතින් ඊළඟ දවසේත් ඉතිරි පද ටික අපි කතා කරමු. මේ සෙමෙස්ටර් එක ඉවර වෙනකොට අපිට මං හිතනවා ඒ පද 100 කතා කරලා අපිට ඉවර කරන්නට පුළුවන්. ඊට පස්සේ ලෝභය සම්බන්ධයෙන් තවත් වැදගත් මාතෘකා කීපයක් මං කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ වාරේ බැරි වුණොත් ඊළඟ වාරේ හරි ඒ වැදගත් මාතෘකා ටිකත් ආරම්භණය සම්බන්ධයෙන් එහෙම කතා කරලා ඉවර කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙනම් මම දේශනාව අවසන් කරනවා. ප්‍රශ්න අහන්නට අවස්ථාව ලබා දෙන්න.
අවස්ථාවේ තනතුරුනේ මට ප්‍රශ්න දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි අර අපේ ලංකාවේ අපේම ගොඩක් කාලයක් බුදුරජාණන් වහන්සේ කියන වචනේ පාවිච්චි කරනවා. බුදුහාමුදුරන් වහන්සේ එතන අර බුදුරජාණන් වහන්සේලා එතන අපේ රටේ රජතුමාගේ සලකීමක් වෙන්නේ අපේම නෙවෙයි නැත්තම් වෙනදාට වල මට පේන විදිහට ඒක පාවිච්චි කරනවා.
තියෙනවනේ ත්‍රිපිටකයේ තියෙනවනේ ධම්ම රාජා කියලා තියෙනවා. ධර්මයේ ස්වාමී කියන එකනේ ධම්ම රාජා කියන වචනේ ධර්මයේ රජුරු. ධර්ම සේනාධිපති වෙන්නේ කවුද? සාරිපුත්ත හාමුදුරුවෝ. ධර්ම භාණ්ඩාගාරික වෙන්නේ කවුද? ආනන්ද. ඒතොර ධර්මය කියන ඒ රෙල්ම් එකේ රජුරුව තමයි බුදුහාමුදුරුවෝ. ඒ නිසා රජ කියන වචනේ යොදලා තිනවා බුදුරයන් වහන්සේ. ඒ නිසා ඒක නිවැරදි වචනයක්. එනිසා ඒ බුද්ධ රාජ්‍ය කියලා එකක් අපිට තියෙනවා. බුද්ධ රාජ්‍යයේ නායකයා තමයි බුදුරජාණන් වහන්සේ. එනිසා ඒ වචනේ ඊටාම ලස්සන හරි හොඳ වචන ධර්මස්වාමී කියලා බුදුරජාණන් වහන්සේට කියනවා. ඉතින් ඒ නිසා ඒක මේ ධර්මයේ තියෙන වචනය. ධර්මයේ කියලා කියන්නේ ත්‍රිපිටකයේ කෙසේ වෙතත් ඒ අපේ ධර්මයේ යෙදෙන වචනයක් ඒක.
දෙවෙනි කොටසනේ අර ඒ ලංකාවේ අනිත් එකක් මට දැන් අපි පරණ මේ ආහම්තු පිටු මහන්සලා මේ මහරහතන් වහන්සේ බැලුවොත් සාරිපුත්ත කියන සාරි ගමිනියගේ පුත්‍රයා ඒ විදිහට තියෙනවා. මොකද අපේ ලංකාවේ ආහම්තුනේ මේ ගිහියේ මහන වුණාම එයාගේ වාසගම ඔක්කොම අයින් කරලා එයාට ගමේ නම දෙනකොට ගමට පොදි වගේ දෙයක්ද කොහොමද මොකක්ද ආහම්තුනේ එතන?
නෑ එතන වෙලා තියෙන හඳුනා ගන්න පහසුවට උදාහරණයකට නාමකරණය කියන එක එක විදිහට දෙන්න පුළුවන්. අම්මාගේ නමින් තාත්තාගේ නමින් හඳුන්වන ඒවා ඒ තියෙන්නට පුළුවන්. ඊට පස්සේ සමහර හැඩහුරුකම් නිසා නම් දීපුවා තියෙනවා. දැන් උදාහරණයක් අපි තුමුකෝ අපේ ලකුණ්ඨක බද්ධිය කියන්නේ මොකද්ද? මිටි ස්වාමීන් වහන්සේ කියන ලකුණ්ඨක. ඊට පස්සේ පින්ඩෝල භාරද්වාජ. භාරද්වාජ තමයි නම. මහාන උනේ පිඬු සොයාගෙන යන්නේ කන්න. ඒ නිසා ඒ නම ආවා පින්ඩෝල භාරද්වාජ. ආයේ ඒ විදිහට සමහරලාට ගෝත්‍ර නාමයේ දීලා තිනවා. සමහර අයගේ ඒ නම ඒ විදිහටම කන්ටිනියු වෙලා. දැන් අනුරුද්ධ කියන එක අනුරුද්ධ කුමාර අනුරුද්ධම. ආනන්ද ආනන්දමයි. නම වෙනස් කරලා නැහැ. වෙනස් කරන්න අවශ්‍ය නැහැ නමක්. එහෙම වෙනස් කරන්නේ මහණුනාට පස්සේ මහමද ඉස්සර තාපසවරු මහණුනා මහණ ඒ තාපසවරු. හැබැයි මොන හරි විශේෂත්වයක් වුණොත් උන්වහන්සේව ඒ නමින් ඒ සමහර ඒ සිද්ධි වලින් හඳුන්වලා තිනවා ඒ නම් වලින්. ඉතින් දැන් බුදුරජාණන් වහන්සේට තියෙන්නේ සිද්ධාර්ථ නම. නම සිද්ධාර්ථනේ. ගෝත්‍රයනේ ගෝතම කියන්නේ. නම නෙවෙයිනේ ගෝත්‍රයනේ. ගෝතමෝ කියලා හඳුන්වන්නේ ගෝත්‍ර නාමයේ. දැන් කාශ්‍යප ස්වාමීන් වහන්සේගේ නම කස්සප. පිප්පලි නම. කාශ්‍යප කියලා කියන්නේ ගෝත්‍රයේ නම. කාශ්‍යප ගෝත. බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කරන්නේ මුලදීම කස්සප කියලා. පිප්පලි කියලා කිව්වේ නැහැ බුදුරජාණන් වහන්සේ. ඉතින් ඒ නිසා මේ මේ එක එක විදිහට ඉතින් නාමකරණය සිද්ධ වෙනවා. ඉතින් අද අපේ තියෙන සම්ප්‍රදායක් තමයි ලංකාවේ මියන්මාරයේ සහ තායිලන්තයේ සාමාන්‍යයෙන් මහාන වෙනකොට අපි නමක් දෙනවා පාලි ධර්මයට ගැලපෙන නමක්. ඒක ඉතින් අතීතේ ඉඳන් තිබිලා තියෙනවා ලංකාවේ. ඒකට අපේ ස්වාමීන් වහන්සේලා දැන් මිහිඳු ස්වාමීන් වහන්සේගේ නම මහින්ද ගිහි කාලෙත් නම් මහින්දම තමයි. අරිට්ට කුමාරය අරිට්ටම තමයි. හැබැයි පසු කාලයට එනකොට දැන් දැන් බුද්ධඝෝෂ කියන නම ගන්න. බුද්ධඝෝෂ කියලා කියන්නේ එතුමාගේ හරි නම නෙවෙයිනේ. වෙන නමක් නෙති බිලා තියෙන මට මතකයි. ඒ කියන්නේ ඒ පස්සේ පට බැඳෙන නමක් බුද්ධඝෝෂ කියලා කියන්නේ. ඉතින් ඒ විදිහට ඒ පසු කාලීනව සාරිපුත්ත මොග්ගල්ලාන කාශ්‍යපාදී නම් දිඹුලාගල කාශ්‍යප ස්වාමීන් වහන්සේ. එහෙම ඇවිල්ලා තියෙනවා. පසුව ඉතින් අපිත් නම් දීමක් කරලා තියෙනවා. ඒ නාමකරණේ ඉතා වැදගත්කමක් තියෙනවා. මොකද ගෘහ ගිහි මානසිකත්වය අපි සම්පූර්ණයෙන් අයින් කරනවා. ඒකයි ඔගේ බලාපොරොත්තු වෙන්නේ. අපේ තියෙනවා මහාන කමේදී එක සම්ප්‍රදායක් මේ කහ ගානවා කියලා. මහාන වෙච්චයි දන්නවා කහ ගාලා නාවනවා. ඒකේ බලාපොරොත්තු ඒකේ වචනේ කියන්නේ මේ ගිහි ගන්ධය යවන්න කියලා අපි කියන්නේ සාමාන්‍ය. ගිහි ගන්ධය යවන්න කියලා කියන්නේ. ගිහි කියන්නේ සම්පූර්ණයෙන් යාව හොදලා කහ ගාලා මැටි ගානවා අපේ ඇඟේ. එන්න මහාන වෙන්න කලින් දවසේ සාමාන්‍ය අද තියෙන සම්ප්‍රදාය. මේ මැට්ට හරියට පෙරලා අපිම පෙරා ගන්නට ඕනේ. බැවිදි වෙන අය අපේක්ෂක අය පෙරලා ඒක අරගෙන තීරෙන්නේ නැති විදිහට සියුම් විදිහට හදා ගන්නවා. ඊට පස්සේ ඒක පවිදි වෙන්න කලින් දවසේ කෙස් බාන්නේ අපි. ඉදාට නම් කෙස් අපිට තියෙනවා වැවිලා හොඳට. කෙස් බානවා ඉදාට. ඒ අවසාන වශයෙන් තමයි කෙස් ටික අපි දරාගෙන. ඊට පස්සේ මේ මැටි ඇඟ පුරාම ගානවා. අර මැටි සබන් ගාන සබන් ගාන එකම තමයි. නමුත් ඉතින් සම්ප්‍රදායක් ලෙසේ මැටි ගාන. මැටි ගාල ඉවරලා අපි මේ මොනවද කහ ගානවා ඇඟේ. කහ ගාලා තමයි නාන්නේ පැම්පස් වෙන්නේ ඉදාට. නාන්නේ. ඊට පස්සේ මේ හැම එකක්ම මේ සංකේතවත් කරන්නේ දැන් මෙයා සම්පූර්ණ ගෘහ ජීවිතෙන් එළියට ආවා කියන එක. ඊට කලින් එනවා පණ්ඩු පලාස කියලා අවස්ථාවක්. පණ්ඩු පලාස කියලා කියන්නේ මහාන වෙන්න ආපු උපාසක මහත්මයා සුදු වැඳගෙන ඉඳලා කාලයක් යනකොට නික්කම්ම දසශීලයට පැමිණෙනවා. නික්කම්ම කියලා කියන්නේ ගිහි ගෙදර අතනක්. නික්කම්ම සසීට ආපු කෙනා අනිවාර්යෙන් මහාන වෙන කෙනෙක්. මහානකමට වෙනා ගිහි ගෙදරට යන කෙනෙක් නෙවෙයි. එතකොට අපි වස්ත්‍රේ මාරු කරනවා. අපේ පඬු ගහලා අපි දුඹුරු පාට සරන් මොනවද ෂර්ට් තමයි එදාට ඇඳගෙන ඉන්නේ. ඒක කියන්නේ පඬු පලාසයක. පඬු පලාස කියන්නේ දැන් පලාස කියන්නේ කොලේනේ. පඬු කියන්නේ පඬු පහ වෙච්ච. ඒ වේලිච්ච කොලේ බඳු. වේලිච්ච කොලේ දැන් ගහේ රැඳින්නේ අනිවාර්යෙන් බිමට වැටෙනවානේ. ඒ වගේ මෙයා අනිවාර්යෙන් ගෘහ ජීවිතෙන් සම්පූර්ණයෙන් වැතලා පැවිද්දට එනවා. ඕක තමයි ඔය සිල් මෑණියුරුන්ගේ අවස්ථාවත්. ඒ කට්ටියත් මහාන වෙන්නෙන පිරිසක් භික්ෂුණී ශාසනය අද නැති නිසා ඒ කට්ටිය නික්කම්ම දසශීලයට ඇවිල්ලා ඉන්නවා ආරාමිකය වශයෙන්. බැරි වෙලා හරි භික්ෂුණී ශාසනය ආරම්භ වුණොත් ආරම්භ වෙන එක ක්‍රමයක් තියෙනවා දැන් ලෝකේ. ඒ තමයි භික්ෂුන් වහන්සේලා පස් දිනෙක් ස්වභාවිකව ලිංග පරිවර්තනයට පත් වෙලා කාන්තාවක් වුණොත් භික්ෂුණී ශාසනය පිළිහිරනවා ලෝකේ. එදාට ඒ කට්ටිය මහාන වෙන්නට පුළුවන්. සාමාන්‍යයෙන් ඒ කට්ටිය සලකන්නේ ඒ මහානකම අපේක්ෂාවෙන් ඉන්න ආරාමයට ඇවිල්ලා ඉන්න පිරිසක්. එතකොට ඒ කට්ටියව රැකබලා ගැනීමේ වගකීම් පවාද භික්ෂුන් වහන්සේලාට ඇවිල්ලා තියෙනවා. මොකද හේතුව ඒ කට්ටිය පැවිද්දක් බලාපොරොත්තුෙන් ඉන්න පිරිසක් ලෙස තමයි සාමාන්‍යයෙන් බුරුමාදී රටවල සලකන්නේ. එතකොට නමුත් පැවිද්දක් නැති නිසා දැනට භික්ෂුණී ශාසනයක් නැති නිසා ඒ කට්ටිය ආරාමයේ මේ මට්ටමේ ඉන්නවා. දැන් උදාහරණයට පණ්ඩු පලාස පිරිස සමහරලාවට අවුරුදු ගණන් ඉන්නට පුළුවන් පැවිද්ද අපේක්ෂාවෙන්. මහාන කරන්න නැති වෙන්න පුළුවන්. එයාගේ හැකියාවන් එහෙම අඩු නම් නැත්තම් තාම සුදුසු නැත්තම් හැබැයි නිකම දසසීලය ගත්ත කෙනා සාමාන්‍යයෙන් ආපහු ගිහි දසසීලයට යන්නේ නැති යණ්ඩයි තියෙන සිවුරු වලත් ගෙදර යන්න පුළුවන්. නමුත් ඒක තමයි සංකේතය. මේ කැඩුනා මෙතනින් කියලා. ගෘහයෙන් කැඩුනා කියලා අපි සංකේතවත් කරන්නේ එහෙමයි. නිකම්ම දසසීලයක්. ඒතර ඒ විදිහට මේ වර්ණය වෙනස් කර ගැනීම. ඊට පස්සේ ඒ ස්නානය කිරීම. ඊට පස්සේ ඒ ඔක්කොමගේම එකක් තමයි ඉතින් කෙස් බාන සිවුරු වඳින එක විනයම තියෙන එකක්නේ. ඒකට සංකේතයක් ලෙස තමයි ගිහි නාමය අයින් කරලා ධර්මානුකූල හොඳ ලස්සන නැත්තම් ඒ තමන්ටත් ආදර්ශයක් වෙන අහන අයටත් ප්‍රිය උපදවන සම්පහන්සනේ ඇති කරවන ධර්ම අරුතක් තියෙන හොඳ නමක් දෙනවා. එතකොට ඒක අද කාලේ පාලි වචනෙන් අපිට නම දෙන්නේ. ඒතරොක බුරුමේ තියෙනවා, තායිලන්තේ තියෙනවා, අපේ ලංකාවේ තියෙනවා. ලාඕස් රටේ ඒක ටිකක් අඩුයි. ඒකට සාමාන්‍යයෙන් දැන් ඔය තායිලන්තේ බුරුමේ නෑ, තායිලන්තේ, ලාඕස්, කම්බෝඩියා කියන රටවල පාලි නම දෙනවා. පාලි නම දෙනොත් ඒක ලාඕස් සහ ලාඕස් රටේ ඒක භාවිතා වෙනවා හරි අඩුයි. ඒ ගිහි නම් තමයි භාවිතා වෙන්නේ කට්ටිය අතර. නමුත් ඒක ටෙක්නිකලි එකට නමක් නෙමෙයි. හැබැයි ලාඕ, තායිලන්, කම්බෝඩියා කියන රටවල් තුනේ પાස්පෝර්ට් එකේ උපැන්නේ එක වෙනස් කරන්නේ නැහැ. උපැන්නේ කියන්නේ પાස්පෝර්ට් එක ඒක වෙනස් කරන්නේ. ඒකේ ඒ නම තමයි තියෙන්නේ. දැන් ඔය ලංකාවට එන ඒ විදේශීය දැන් පිට රටවල් නම් කොහොමත් ඒක නෑ. ඒක වෙනම කරන්න ඕනේ. බටහිර කට්ටිය වෙනම රික්වෙස්ට් කරලා නම් වෙනස් කරා කියලා එහෙම ලොකු කතාවක් කියන්නට ඕනේ කට්ටි. දැන් ලාඕ, කම්බෝඩියා, තායිලන් කියන බෞද්ධ ආගම හොඳටම ප්‍රධානම රටවල්නේ. පහෙන් එක තුනක්නේ. ඒතර ඒ රටවලවත් මේ પાස්පෝර්ට් එක වෙනස් වෙන්නේ. ඒ කට්ටිය ගිහි නමින් තමයි પાස්පෝර්ට් එක තියෙන්නේ අපි මේ පැත්ත වලට එනකොට අපි. එතකොට ඒක හැබැයි අපි භාවිතා කරන්නේ පාලි නමයි කට්ටියට. ඉතින් නමුත් ඒ රටවල විශේෂයෙන් ලාඕ රටේ ඒ ගිහි නමම භාවිතා කරනවා. වෙන නික්නේම්ස් තිබ්බේවා ඒවා තමයි භාවිතා වෙන්නේ එකට. ඒ වෙනම නමකින් තමයි කතා කරන්නේ කට්ටියට. නමුත් ඒකට ටිකක් පාලි නමක් තියෙන සමහරුන්ට උපසම්පදාය තමයි පාලි නම ගොඩක් හම් වෙන්නේ කට්ටියට. ඉතින් ඒ නමුත් ලංකාවේ සහ බුරුමේදී සම්පූර්ණයෙන් මේක වෙනස් කරනවා අපි රජයෙන්ම. ඒක වෙනස් කරනවා. අපි පැවිදි ඩෙන්ටිටියක් අපි අලුතෙන් ගන්නවා. ඒ ගිහි ඩෙන්ටිටි අපි ඉවත් වෙනවා ඊට පස්සේ. ඒක පැවිදි ඩෙන්ටිටි පැවිදි ඩෙන්ටිටි ලැබෙනවා කියලා එකක් තියෙනවා. ඊට පස්සේ પાස්පෝර්ට් එකේ එනකොට නම වෙනස් කර ගන්නට ඕනේ අපි. ඒක අපි ඒ කාලයක් ඇතුළත මාස කිහිපයක් ඇතුළත අපි සාමාන්‍යයෙන් කර ගන්නට ඕනේ. ඒක සාමාන්‍යයෙන් අපි මහාන වෙච්ච අලුත ලොකු හාමුදුරුව පන්සලේ ස්වාමීන් වහන්සේ කරලා දෙනවා ආචාර්යයන් වහන්සේ ලෙස. ඉතින් ඒ විදිහට ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ සම්පූර්ණයෙන්. එතකොට ගිහි දායකයොත් අපි ආමන්ත්‍රණය කරන්නේ අලුත් නමකින්. අපිත් කතා කරන්නේ අලුත් නමකින්. අපේ මනසත් දැන් වෙනස් වෙනවා. ඒ හැමතැනින්ම මගේ නමේ පාලි අර්ථයක් තියෙනවා. ඒක කාවදිනවා හිතට. ඒකට ගැළපෙන විදිහට මම ඉන්න ඕනි කියලා එකක් තියෙනවා. නේ, ඒ වගේ නිකන් පැතිකඩ ගොඩකින් මේක වෙනස් වෙනවා. ඒක ඊටාම ලස්සන සම්ප්‍රදායක් වෙයි නම වෙනස් කරනවා කියන එක. ඊට පස්සේ ඕකේ තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් ඔහොම නම් තියෙනකොට එකම නම තියෙන හාමුදුරුවෝ ගොඩක් ඉන්නවනේ. එතකොට වෙන් කරගන්නට තියෙන ක්‍රමය හොඳම ක්‍රමය තමයි අහවල් ගමයේ කියලා ගම හඳුන්වන්නේ. ඒක තමයි සම්ප්‍රදායය. නැතුව බුරුමේ ඕක නැහැ. බුරුමේ නැහැ අහවල් ගමයේ කියලා. නිකන් අර පොදුවේ හඳුන්වන හැමක නමුත් නම විතරයි තියෙන්නේ. ඒතර අපේ තමයි ලංකාවේ තමයි ගම දාන්නේ. ගම දාන්න හේතුව එකම නම් තියෙන හතර පහ දෙනෙක් ඉන්නකොට ඒ ස්වාමීන් වහන්සේලාව කලාතුරකින් තමයි නමත් එකයි ගමත් එකයි වෙන්නේ. එහෙම වෙච්ච අවස්ථා තාම අඩුයි මං හිතන්නේ. නමයි ගමයි දෙකම සමහන වෙච්ච අවස්ථා මම අහලා නැහැ. කලාතුරකින් වෙලා ඇති. නමුත් ඒක කලාතුරකින් තමයි. මොකද අසීමිත පාමණක් භික්ෂුන් වහන්සේලා ඉන්න ලංකාවේ. ඉතින් එකම ගමෙන් ආවොත් නම් දෙකක් වැටෙනවා සාමාන්‍යයෙන්. නම් දෙක සමාන වුණොත් ගම වෙනස් වෙනවා ගොඩක් වෙලාවට. ඉතින් ඒ නිසා තමයි ගමේ සංකල්පය අවිල්ලද නැතු එහෙම විශේෂත්වයක් නැහැ. ඉතින් ඒක සාමාන්‍යයෙන් උපන් ගම තමයි දාන්නේ. නමුත් අපිට කැමති එකක් භාවිතා කරගන්න. දැන් නාවිනේ ලොකු සාමින් වහන්සේගේ උපන් ගම ඉනිහාමිනේ ගම. නමුත් උන්වහන්සේ භාවිතා කරන්නේ නාවියන කියලා එකක්. ඒ නාවින කියන්නේ නාවිනේ උපන් නිසානේ. නාවිනේ තමයි උන්වහන්සේ මහාන වෙන්න ගියේ. ඒ තමයි උන්වහන්සේගේ මුල් ආරණ්‍ය. ඒ නිසා තමයි නාවිනේ කියන වචනේ උන්වහන්සේ භාවිතා කරලා තියෙන්නේ. ඒ කාලේ ඉතින් අර රෙජිස්ට්‍රේෂන් එක ටිකක් කල් යන්නට ඇති 50 ගණන් වලනේ. එතකොට නාසේ වචනේ භාවිතා කරගනවා නාවුවිනේ අරි ධම්ම කියලා. එතකොට දැන් අපේ මගේ නමෙත් වෙන්නේ අපේ මගේ පියතුමාගේ ගම තමයි වටගොඩ කියන්නේ. මම හිටියේ කොළඹ මේ බොරලස් ගම ආදී ප්‍රදේශවල කොළඹවට. ඉතින් පාසල් ගිය ඔක්කොම එහෙමයි. නමුත් පියතුමාගේ ගම අපේ ඒ තාත්තගේ පරම්පරාවේ ඉන්න නිසා ඒ පැත්තේ නම් වටගොඩ කියන නම යෙදුනේ. ඒ නිසා සමහර අයගේ ඒ අදාළ ගොඩක් ස්වාමීන් වහන්සේලාගේ ජීවත් වෙච්ච ගම, උපන් ගම ඒවා තමයි වැටෙන්නේ.
පරපුර තිබිච්ච ගම. ඉතින් ගොඩක් අය ජීවත් වෙච්ච සහ තමන් හිටපු ගම තමයි වැටෙන්නේ. ඉතින් මේ හැම එකකින්ම හඳුන්වන්නේ නාමකරණයෙන් බලාපොරොත්තු වෙලා තියෙන්නේ ඒ ස්වාමීන් වහන්සේව අනිත් ස්වාමීන් වහන්සේගෙන් වෙන් කර හඳුනා ගැනීම.
සාමාන්‍යයෙන් මනුෂ්‍යන්ට ගීයන්ට පොදු දෙයක් නේද අපි හඳුන්නේ? අර ජාන ඉස්සරහට ගෙනියන පරපුර පවත්තගෙන යන ඒ වගේ දෙයක් නේද අපි හඳුන්නේ? ඒක බුදුහාමුදුරුවෝ අනිත් පැත්තට අපිට නේද එච්චර මේ නැවත්මක් පැත්තට නේ අපි හඳුන්නේ පැවැත්මට වඩා ඒ අදහස නේද අපි හඳුන්නේ? එතන පුත්‍ර ආශාව කියන එක ඉන්නේ තමන්ගේ අපි ජීවත් වෙන්නේ හැම මනුස්සයෙක්ම සීමිත කාලයක්නේ. අපේ ඥාන හරි මොකක් හරි ඉස්සරහට පවත්තගෙන යන එක වගේ දෙයක් නේද අපි හඳුන්නේ එතන.
ඒක මං හිතන්නේ බයොලොජිකලි ඉවලූෂනලි එහෙම කියනවා ඇති. නමුත් මම හිතන්නේ ඉතින් කොහොමත් අර එහෙම හිතනවාට වඩා මගේ දරුවා කියන හැඟීමනේ තියෙන. මෙයා මගේ පරපුර ඉදිරියට අරන් යනවා කියන එක මං හිතන්නේ සෙකන්ඩරි ලෙස. මම දන්නේ මට දරුවෝ නැති ඉඳි තේරෙන්නේ නැහැ. එහෙනම් මං හිතනවා ඒක සෙකන්ඩරි වෙනවා. මේ මගේ දරුවා මගේම ජාතිය අංගයක් මගේ ශරීරයේ කොටසක් වගේ හැඟීමක් නේ ඔකේ සාමාන්‍යයෙන් එන්නේ. මම නිසා උපන් කෙනෙක් වගේ හැඟීමක්. එතකොට කොහොමත් දැන් තරිසන්නුටත් ඒක එනවනේ පොඩි මේ මවටත් මේ දරුව කෙරෙහි. ඉතින් බයොලොජිකලි එක කියනවා ඇති. මොකද අපි ජීවත් වෙන්නේ රීප්‍රඩක්ෂන් එකට සහ වර්ගයා පැවැත්මට කියන්නේ සාමාන්‍ය අපේ ඉලක්කයේ පර්පස් එක සමහරු කියනවා වර්ගයා බෝ කරමින් ඉදිරියට මේක පැවැත්වීම කියලා. ඉතින් මම හිතන්නේ ඒක ඒ මට්ටමට ලඝු කරන්න සුදුසුයි කියලා මිනිස්සුගේ ජීවිතේ පැවැත්ම කියන එක. ඉතින් එතකොට ඒ ක්‍රමයේ හැටියට සෙලිබසි පැවිද්දක් කියන එක බ්‍රහ්මචාරි ජීවිතයක් කියන එක ඒ එවලූෂන්ලි මේකට ගේන්ස්ට් යන එකක් ඒ විදිහට ගත්තා. ඒකට වඩා මම හිතන්නේ ධර්මයේ පැත්තෙන් ගත්තම මට තේරෙන හැටියට නම් මේක කෙලින්ම දැන් තමන්ගේ කියලා ගන්නවා. ඉතින් මොකද මගෙන් ආපු කෙනා මගේ ශරීරයේ කොටස මගෙන් බිහි වෙච්ච කෙනා පස්සේ කාලෙක හරි දැනගත්තත් මේ මගේ දරුවෙක් කියලා මොකක් හරි වෙන සිදුවීමකින් ඒත් ඒ හැඟීම උපදිනවා කියලා මං හිතන්නේ. ඉතින් ඒ නිසා එක එක්කෙනාට වෙනස් වෙන්නට පුළුවන්. ඒක ඉතින් අර වර්ගයා පැවැත්වීම වගේ තැනකින් ඒකත් තියෙනවා. නැතුව නෙවෙයි ඒක එනවා. නමුත් මට හිතෙන්නේ ඊට වඩා මේක මූලිකවම මගේ දරුවෙක් කියන වගේ හැඟීම තමයි එනවා කියලා මං
හිතන්නේ. දේශන ආමින්න පොද සැවිත්තරු මහසගේ සහෝදරයෝ ගොඩක් මහණ කළා. ඒ විභාව ජනතරදී ඒ ශික්ෂා පදේ ඉස්සල්ලාද ස්වාමීනාගේ ශික්ෂා පදේ පරවන පස්සේ දෙදේලා
ඒක එකක් තියෙනවා. ඔගේ මේ කවුද කාගේද රේවත ස්වාමීන් වහන්සේගේ පැවිද්ද තමයි එතනම එන ගැටලුව. සාරිපුත්ත ස්වාමීන් වහන්සේ මහාන වෙන්නේ ශික්ෂාපදේ පනවන්න කලින්. එතකොට දැන් උදාහරණ ශික්ෂාපදේ පැනවෙන්නේ හරියටම කිඹුල්වත් පුරේට ගිහිල්ලා දවස් 7කින්. එතකොට අවුරුද්දකුයි දවස් 7ක් ගිහිල්ලා බුදු වෙලා. ඒ අතරතුරේ තමයි ඔය කාශ්‍යප ස්වාමීන් වහන්සේ, සරියුත් මහරහතන් වහන්සේ, බද්දවග්ගිය කුමාරවරු මේ ඔක්කොම මහාන වෙන්නේ. හැබැයි රේවත ස්වාමීන් වහන්සේ කතාවේදී ඒක අතරමැද වුණාද කියලා හිතන්න අමාරුයි. මං හිතන්නේ ඒක අතරමැද වෙච්ච කතාවක් කියලා. මොකද අග්‍රශ්‍රාවක තනතුර පවා ලැබෙන්නේ නවම්පුර 15ක් පොහෝ දවසේ. ඊට පස්සේ කිඹුල්වත් පුරයට වඩින ගමන ආරම්භ වෙන්නේ මැදින්පුර 15ක් පොහෝ දවසේ. ඒතර මේ අතරමැද මාසයක කාලයක් තමයි තිබිලා තියෙන්නේ. රේවත ස්වාමීන් වහන්සේ කතා පස්සේ වෙන එකක් මම දන්න තරමේ. උන්වහන්සේගේ කතාවේදී එයා පැනලා එනවා. උන්වහන්සේ ඒතකොට සාරිපුත් ස්වාමීන් කියලා තියෙනවා මේ කෙනා මහාන කරවන්න කියලා. ඒ කියන්නේ තමන් බාරකාරත්වයෙන් සැලකුවා වගේ වෙන්නට පුළුවන්. මොකද ඔය මහාන කිරීමේදී දැන් උදාහරණයකට අපි ගත්තොත් බැරි වෙලා හරි අම්මා තාත්තා ගොඩාක් දුර දේශයක ඉන්නේ අපිට අවසර ගන්න බැරි අවස්ථාවක් තියෙනවනේ. අම්මා තාත්තා සම්පූර්ණයෙන් සම්බන්ධතාවයේ නැතද අද නම් ඉතින් කමියුනිකේෂන් වලින් ගන්නට පුළුවන්. නමුත් සම්බන්ධතා සම්පූර්ණයෙන් අතහැරිලා වගේ සිද්ධිනම් ඒ වගේ එක්සෙප්ෂනල් කේසස් තියෙනවා. මම අර පොදුවේ තමයි රක්ෂාපදේ කීවේ. ඊට පස්සේ තව එකක් තමයි ඒ පවිදි අපේක්ෂකයා කිව්වොත් එහෙම නෑ මම අවසරය ගන්න නැහැ මම මහාන කරන්න නැත්තම් මම මේක විනාශ කරනවා මේ නැත්තම් මම දිවිනහා ගන්නවා කියලා කිව්වොත් ඒ වගේ රට අපිට මහාන කරන්න පුළුවන්. මහාන කළා පස්සේ දැනුම් දෙන්නට ඕනේ අම්මලට. මෙහෙම එකක් වුණා ඒ නිසා මහාන කරා කියලා. ඒ නිසා ශික්ෂාපදයේ තියෙනවා සැරට ඒ කියන්නේ ජීවත් වෙලා ඉන්නවා නම් අවසර ගන්නට ඕනේ. කොච්චර තමන් වයසද අම්මා කොයි කාලේ තමන්ට දරුවෝ ඉන්නවද කියන අදාළ නැහැ. ඉන්නවා නම් අවසරය ගන්නට ඕනේ. ඒකයි ශික්ෂාපදයේ තියෙන්නේ. නමුත් අර ගොඩාක් දුර නම් ඒ වගේ අවස්ථාවලදී යන්න දුර කියලා කියන්නේ කියන්නේ අතහැරලා වගේ අවස්ථාවලදී එහෙම එකක් අවස්ථාවක් තියෙනවා. ඒ පරිහාරයක් ගත්තද දන්නේ නැහැ. අටුවාවේ තියෙන රේවත ස්වාමීන් වහන්සේගේ කදිරවණිය රේවත තෙරුන් වහන්සේගේ වස්තු වෙනවනේ ධම්මපද අටුවාවේ. එතන කතා කරන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා තියෙනවා පැවිද්ද පන්සලකට බැරි වෙලා හරි මගේ මල්ලි රේවත කුඩා දරුවා එන්නට පුළුවන් පැනලා එයා උනස් දන්නවා මේක වෙයි කියලා අපේක්ෂා කරන උන්වහන්සේ. එයා ආවොත් එහෙම මහාන කරගන්න කියලා කියනවා. අවසරය දෙනවා. එතකොට උන්වහන්සේ මොන පරිහාරයෙන් එක කරාද කියලා මට එකපාර කියන්න තේරෙන්නේ නැහැ. නමුත් එහෙම අවස්ථාවක් තියෙනවා. නමුත් අනිත් අයගේ උපසේනාදී තෙරුන් වහන්සේලා ගෙත් පැවිද්දක් සිද්ධ වෙනවා. දැන් එතනදී සමහර විට මට ඒකට කතා ප්‍රවෘත්ති මතක නැහැ. දැන් සාරිපුත්ත ස්වාමීන් වහන්සේගේ කතාවේදී වෙන්නේ උන්වහන්සේ ගිහිගෙයි නික්මිලා තමයි ශික්ෂාපදේ පනවලා තිබුණේ නැහැ එතකොට. එතකොට ගිහිගෙයි නික්මිලා තමයි ඇවිල්ලා තිබුණේ. එතකොට ගිහිගෙන් නික්මෙලා එනකොට අනිවාර්යෙන් අම්මලාගේ කැමැත්තක් මතක් කරලානේ යන්නට ඇත්තේ. ඒ කියන්නේ එහෙමනේ ඕක වෙන්නට ඇත්තේ. කතාවේ මට මතක හැටියට ඒ කට්ටිය දැනුම් දෙන්නට ඇති. ඉතින් කොහොම හරි ගිරග්ග සමජ්ජෙන් පස්සේ මේ කට්ටිය මහාන වෙනවා ගිහිල්ලා. ඉතින් එතකොට කොමත් උන්වහන්සේලාගේ ශික්ෂාපදේ බලංගු වෙන්නේ නැහැ. අනිත් අර සහෝදරියෝ ඔක්කොම කට්ටිය මං හිතන්නේ ඒ කට්ටිය අර අතහැර හැර යනවා නිවසින්. ඉතින් ගිහිල්ලා තමයි කට්ටිය මහාන වෙන්නේ. ඉතින් මේ වගේ මට එක බලන්න වෙනවා චුන්ද ස්වාමීන් වහන්සේගේ කතා ප්‍රවෘත්ති මට මතක නැහැ. උපසේන හතරක් ඉන්නවනේ. තුන් දෙනෙක් දොහොද දෙනමක් ඉන්නවනේ. ඉතින් එතකොට මේ හත් දිනාගෙන් හත් දිනාම රහත් වෙනවනේ. ඉතින් ඒ සිද්ධිවලත් මේ මොකරි අර ගිහි ගෙදරින් ගිහිල්ලා එහෙම මහාන වෙච්ච සිද්ධි වෙන්නට පුළුවන්. ඒක බලන්න ඕනේ මම මොකද්ද කියලා. නමුත් රේවත ස්වාමීන් වහන්සේගේ ගැටලුවක් එනවා කොහොමද ඒක උනේ කියලා. නමුත් ඒකට අර වගේ පරිහාරයකින් ගත්ත වෙන්න පුළුවන්. මම කාගෙවත් අහලත් නැහැ. ඇයි එහෙම උනේ කියන එක සාකච්ඡා කරලා තිබෙත් නැහැ මම. ඒක එහෙම එකක් තියෙනවා හැබැයි.
ගොඩක් පිස්සුවක්
තියෙනවා තමයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අර බුදුබණ සම්බන්ධයෙන් ධර්ම දේශනා අහති මට මේ ප්‍රශ්නේ ආවේ ස්වාමීන් වහන්සේ. මම මීට කලින් අහලා නැහැ. ගෞතම බුදු සාස්ත්‍රයේ තුළ බෝධිසත්වෙක් නියත විරම ලැබපු අවස්ථාවක් එහෙම දෙයක් සිදුවලා තියෙනවා ස්වාමීන් වහන්සේ. නැත්තම් එහෙම දෙයක් වෙලා තියෙන එක අර ධර්මයේ තුළ සඳහන් වෙන්නේ නැත්ද කියලා පොඩ්ඩක් දැක්කම
මේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ විවරණේ තියෙනවා බෝධිසත්වයන්ගේ. ඒක අනාගත මන්සේ කියලා එකක් තියෙනවනේ. ඒක ගැන සඳහනක් තියෙනවා. එහෙර මොකක්ද තියෙන්නේ?
ඒ හර්සෝන් දැන් දීපංකර බුදුරණන් වහන්සේගේ කාලේ ස්වාමී ගෞතම බුදුරණන්
වහන්සේ පළමු විවරණය ගැත්. එහෙම සඳහනක් අපිට අපේ තේරවාදයේ ඇතුලේ නැහැ. පළමු විවරණය ගැන සමහර පොත්වලයි තිබිලා තියෙනවා. මම දැක්කේ කොච්චර රිලයබල්ද මන් දන්නේ නැහැ. එක එක දැන් කොසල් රජුරුව බුදු බව පතනවා එහෙම කතා තියෙනවා. එනමුත් ඒවා අපේ තේරවාද ග්‍රන්ථවල තියෙන එහෙම අපිට ස්ථිරව කියන්න පුළුවන් දේවල් නෙවෙයි. ඉතින් ඒ මම මරේක පොත කියව මන් දන්නේ කොහොම අපේකක්ද කියලා. නාලාගිරි යථා ගැන එහෙම පොත් මේක දෙනොත් ඒක අර මට වග කියන්න පුළුවන් මට්ටමේ පොතක් නෙවෙයි. ඉතින් බුදුබව පතන 10 දිනක් ගැන වගේ කියලා පොතේ ලියලා තිබුණා. ඒ කියන්නේ මේ පසු කාලීනව ලියපු එකක්. ඉතින් කොහින්ද දන්නේ ඒ තොරතුර ගත්තේ? මම ඒක දන්නේ නැහැ. මොකරි ලින්ක් එකකද නිකන් හිතට එනවා ලියන්න නැතුව තේ මිනිස්සු. ඉතින් නමුත් වෙන නිකායවලත් මම බලන්න මට එච්චර ගාණක් නැහැ. දැන් මහායාන වගේ වරණ ඉතින් බුදුවරු ගොඩක් ඉන්නෝනේ. මේකේ බෝධිසත්වරුත් ගොඩක් ඉන්නෝනේ ඒවල. නමුත් අර අපේ තේරවාද කුලකයේ ඇතුලේ පෞරාණිකව හිටියද කියන එක මම දන්නේ නැහැ හරියටම. ඉතින් සමහර තොරතුරු වෙනස්කම් තියෙනවා. දැන් ඔය සමහර ග්‍රන්ථවල තිබිලා තිනවා පුරාණ මේවල අර දැන් බෝධිසතාණන් වහන්සේ ඉපදෙනකොට ඒ කියන්නේ උන්වහන්සේ චක්‍රවර්ති වෙන්න සුදුසුකම් තිබුණා නිසා ඇතෙකුත් ඉන්නෙපැයි සහ කන්තක කියන අශ්වයක් තියෙනවා. ඒතර ඇතා පොඩි කාලේ මැරෙනවා. ඒ මරන්නේ දේවදත්ත ස්ථවිරයන් ඒ කුමාරයා කියලා කියන්නේ. ඒ වෙන වෙන ග්‍රන්ථවල තියෙන කතාවයි. ඊට පස්සේ ඒ වගේ ඉතින් දැන් සර්වමිත්‍ර බමුණගෙන් ශිල්ප ඉගෙන ගත්තා කියලා අපි ඉස්කෝලේදී ඉගෙන ගත්තානි. ඒක තේරවාද ග්‍රන්ථයේ එකක් නෙවෙයි. තේරවාදයේ හැටියට බෝධිසත්වයන් වහන්සේ අන්තිමාත්ම භාවයේ කිසිවෙකුගෙන් ශිල්ප ශාස්ත්‍ර ඉගෙනීමක් කරන්නේ නැහැ. එහෙම තමයි අපේ තේරවාදයේ තියෙන්නේ. ඉතින් ඒ වගේ ඉතින් වෙනත් සම්ප්‍රදායන්වල තියෙනට පුළුවන් සමහර තොරතුරු මෛත්‍රී බෝධිසත්වයන්ගේ විවරණය හැර වෙන විවරණයක් ගැන කතාවක් නැහැ. හැබැයි අනිවාර්යෙන් ඊට පස්සේ පහළ වෙන ඉන්න බුදවරු කිහිප දෙනෙක්ටම අනිවාර්යෙන් බුදුරජාණන් වහන්සේ විවරණය දිය යුතුයි. ඒක වෙන්නට ඕනේ නියමයේ ලෙස. මොකද නියත විවරණය පළවෙනි නියත විවරණය ලැබිලා බුදු වෙනකන් ඉන්න සියලු බුදවරුන්ගේ විවරණ ගන්නට ඕනේ. ඒක සම්ප්‍රදාය සාමාන්‍ය. ඉතින් එතකොට දැන් ඔය කාශ්‍යප බුදුරජාණන් වහන්සේත් කකුසඳ කෝණාගමන බුදවරුන්ගෙනුත් විවරණයක් තියෙනවා. දීපංකර බුදුහාමුදුරන්ගේ විවරණයක් තියෙනවා. ඒක එන්නට ඕනේ. ඉතින් ඒ අප්‍රකට විවරණ ඒවා. ඒ පරික මැද දෙන විවරණ එච්චරම් ප්‍රකට නැහැ නේ. ඒවා තිරිසන් වෙලත් ගන්න පුළුවන් ඒ විවරණ. ඒ ඒවා අරකනේ වැදගත් වෙන්නේ පළවෙනි විවරණේ වැදගත් වෙන්නේ. අරවා මැද ඒවා ඉතින් අර කන්ෆර්මේෂන් එකක් වගේනේ. මේ අපේ බුදුරජාණන් වහන්සේත් එක ආත්මිකදී මට මතක නැහැ අනෝම දස්සී ධර්ම කරකකදී අර සිංහෙක් වෙලත් ගන්න ඕනේ විවරණය. ඉතින් ඒ නිසා මේ නමුත් ඒ එකදු විවරණයක්වත් අපේ ධර්ම පොතපතවල සඳහනක් නැහැ. වෙන්නට ඇති ආනන්ද ස්වාමීන් වහන්සේ වගේ උත්තම දැනන් ඉන්නට ඇති සමහර විට මේක දැම්මනම් සත්වයෝ ප්‍රමාද වෙයි කියලා දැම්ම හිතවත් දන්නේ මම දන්නේ මොකද්ද කියලා හේතුව. ඇයිද ඒතොර දිනවනේ ආ ඉනෝ අහවල් දැම් විවරණ දුන්නා කියලා කිව්වොත් අපි 20කට විවරණ දුන්නා කියලා ගාව එනම් 20ක් අපි අපේ වචනක ෂුවර් නේද 20ක්. එතකොට අපි දන්නවා එහෙනම් දීපාපා අපි දැන් මෛත්‍රී බුදුහාමුදුරුත් ඉන්නවා තව 19 දිනක් ඉන්නවා කොහොම හරි අපි ගොඩයන් කියලා වගේ කරි ප්ලෑන් එකද ඒක විදිහකට ගත්තම ඒක තිබ්බනම් හොඳයි කියලා මම පෞද්ගලිකව හිතනවා. එතකොට අපේක්ෂාවක් තියෙනවා ප්ලෑන් එකක් තියෙනවා මොකක් හරි ප්‍රමාද වීමක් වෙන්න ඉඩ තියෙනවා සංවේගීනවට අඩු වෙන නමුත් යම් සිකියුරිටි ගතියක් ඇවිල්ලා හොඳට පුරාගෙන යන්න පුළුවන් වෙනවා. මෙතනදී අපිට දැන් අන්ධකාරයක් අපිට තියෙනවා. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ගැන තියෙනවා මේ කල්පෙම එතනින් එහාට මොකක් කොහිද කොයි කාලෙද කියලා අපි දන්නේ නැහැ. ඉතින් හැම බුද්ධ ශාසනයකදීම එහෙමද දන්නේ නැහැ. දැන් දීපංකර බුදුරජාණන් වහන්සේගේ කතාව ඒ බුද්ධ ශාසනෙත් මිනිස්සු දැනගත්තට ඒක දීර්ඝාෂ්ක බුද්ධ ශාසනයක් ඉඳ සාමාන්‍යයෙන් අපේ වගේ ඔය ත්‍රිපිටකය සංග්‍රහ වෙලා පරපුරෙන් පරපුරට යන්නේ නැහැ. එහෙම එකක් තියෙනවා දීර්ඝාෂ්ක බුද්ධ ශාසනවල මේක යන්නේ නැහැ. මේ પરම්පරා ගානක් එහෙම પરම්පරා ගානක් ගියව බුද්ධ ශාසන තියෙන්නේ මේ සාරා සංකේය කල්පලක්ෂයටම හතරයි. ඒ තමයි කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම කියන પરම්පරා බුද්ධ ශාසන විතරයි. අනිත් බුද්ධ ශාසන ඔක්කොම උන්වහන්සේගෙන් පස්සේ උන්වහන්සේගේ සම්මුඛ ශ්‍රාවකයෝ අන්තිම ඉත උදාහරණයට තනුව සිඛී බුදුරජාණන් වහන්සේ අවුරුදු 60,000ක් හිටියා කියනවා. එතකොට උන්වහන්සේ පිරිනම් පානකොට මහාන වෙන කෙනෙක් ඉන්න පුළුවන් නේ අන්තිම කාලේ. ඒතර එයත් අවුරුදු 60,000ක් ඉන්නවනේ. ඒතර එයාගෙන් පස්සේ මේක ඉවර වෙනවා. ඒ ශ්‍රාවකයෝ මහාන කරවලා මේක ඉදිරියට යන සිස්ටම් එකක් හැදෙන්නේ නේ. එහෙමයක් කරෙන්නේ නැහැ. මොකද හේතුව ඒ බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙන සත්වයන්ගේ ඊතර කෙරවීම ඒ අවුරුදු 160,000දී නැත්නම් 20,000දී ඉවර කරනවා. ඒක සම්පූර්ණ. අපේ බුද්ධ ශාසනයේදී බුදුරජාණන් වහන්සේගේ ආයුෂය කෙටි නිසා මේ තව බුදුන්ගේ පරිනිර්වාණයෙන් පස්සෙත් මේක දිගට යන්නට ඕනේ. ඒ නිසා තමයි මේ සිස්ටම් එකක් හැදෙන්නේ. ඒක සාමාන්‍යයෙන් පොත්වල කියන්නේ අවුරුදු 50,000ට වඩා අඩු නම් ඒක අල්පාශික ශාසනයක් කියලා කියනවා. 50,000යි ලක්ෂය අතර තමයි දීර්ඝාෂ්ක ශාසනයක් වෙන්නේ. ඉතින් ඒ නිසා ඉතින් එහෙමත් පැත්තක් තියෙනවා. ඉතින් කොහොම හරි තොරතුරක් නැහැ. ඒක පැහැදිලියම තේරවාදයේ ඇතුලේ ක්ලියර් කට් කියන්න පුළුවන් අනිත් වෙන බෝධිසත්වරයෙක් ගැන තේර පසේ බුදවරු ගැන කියලා දෙනවා. මෙහෙම තර්කයක් සමහරු ගේනවා. ඒක මම නම් ඒකේ තරම් තකන්නේ නැහැ. මොකද හේතුව මේ එක අටුවාවක කියනවා මේ පසේ බුදුවරු උපදින්නේ බුදුවරු උපදින කල්පවල කියලා. අනිත් අටුවාවේ වචනේ නැහැ ඒකෙම උපදින කියලා. පසේ බුදුවරුක් ගැන කතා වෙන තැන් දෙකක් එනවා. එකක් උදාන අටුවාව සුත්ත නිපාත අටුවාව නැහ අපදාන අටුවාවයි සුත්ත නිපාත අටුවාවයි. ඒ අටුවා දෙකේ එක තැනක කියනවා මේ බුදුවරු උපදින කල්පවල දැන් පසේ බුදුරු උපදින්නේ. අනිත් එකේ එහෙම වචනේ නැහැ. ඒ කල්පවලම කියන වචනේ නැහැ. ඉතින් ලේඩී සෑඩෝ ස්වාමීන් වහන්සේ අනුදීපනී පහට පොතේ කියනවා මේ අපදාන පාලියාදීහි මොනවාද අබුද්ධෝත්පාද කාලවල නැත්නම් අබුද්ධෝත්පාද කල්පවල පසේ බුදුවරු පහළ වුණා කියන තොරතුරු තියෙනවා කියලා මට අර ක්ලියර් උනස් දෙන්නේ රෙෆරන්ස් එකක් මට මතක හරිද මට ඒක එහෙම බලන්න ඕන කියලා ලොකු කතාවක් නේ අපදානයි කියලා කියන්නේ ඒක කොහි හරි කතාවක් තියෙන්න පුළුවන් අහවල් කාලේ පසේ බුදුරෙක් හිටියා කියලා වාක්‍යයක් තියෙනවා වෙන්න පුළුවන් අටුවාවක් තියෙනවා වෙන්න පුළුවන් ඉතින් ඒතකොට ඉතින් ඔහොත් හරි හොයන්නට ඕන දෙයක් එතකොට ඒ නිසා රේරුකාණේ නායක හාමුදුරුවන්ගේ අදහසත් ඒකම තමයි උන්වහන්සේ කියන්නේ පසේ බුදුවරු පහළ වෙන්නට ඒක පාරමිතා ප්‍රකරණයේදී ඒ පසේ බුද්ධත්වයේ පතන්නේ ඇයි කියන ප්‍රශ්නේ විසඳනකොට උන්වහන්සේ කියනවා මේ බුදුවරු නැති කල්පවල මුන්නහන්සලා සත්‍ය අවබෝධ කරලා නිවන් දකින්නවා. බුදුවරේ කෙනකන් ඉන්න ඕනේ නැහැ කියන එක තමයි කියන්නේ. ඒතර අබුද්ධෝත්පාදක අබුද්ධෝත්පාදේ බුද්ධ ශූන්‍ය කල්පවල පසේ බුදුරු පහළ වෙනවා කියලා කියනවා. ඉතින් ඒක අර අර අටුවා පාඨයේ අරගෙන සමහරු තර්කයක් ගේනවා පසේ බුදුවරේ පහළ වෙන්නේ භද්‍ර බුදුවරේ උපදින කල්පයක පමණයි. එහෙම වුණොත් පසේ බුදු වෙන ඒවා කියලා තියෙනවනේ කල්ප 99කින් එක්ක මට මතකයි 99කින් කෙනෙක් ගැන කියනවා තව කල්ප කී එහෙම කියනකොට එහෙනම් කියනවා එහෙනම් ඒ 99 වෙනි කල්පේ බුදුරෙක් ඉන්නතෝ කියලා තර්කයක් ගෙනව සමහරු. ඒක පසේ බුදුරෙක් පහළ වූ පමණින් බුදුරෙක් පහළ වෙන්න ඕනේ නැහැ කියන එක මගේ තර්කය. මොකද මමත් ඒ මතේ තමයි ඉන්නේ රේරුකාණේ හමුදුරුවනේ නැත්තේ. මොකද හේතුව ඒ පසේ බුද්ධත්වයේ පතනකේ තේරුමක් නැති වෙන හැමෝම ඒකේතර අර්ථයක් නැහැ පසේ බුද්ධත්වයේ පතන්නේ ඉක්මනින් සසරෙන් එතර වෙන්නට. බුදුවරයෙක් ගැන අපේක්ෂාවකින් තොරව. ඒ නිසා බුදුවරයෙක් පහළ වෙන කල්පයක් එනකන් ඉන්න ඕනේ කියන්නේ ඉතින් බුදුවරයෙක් පහළ වෙනකන් ඉන්න ඕනේ කියන එකමනේ. ඉතින් ඒක ඒක ඒතර ඉතින් තේරුමක් නැහැනේ. ඒතර තමන් පාරමී පූර්ණේ කරලා තව අසංකීර්ණ නම් බුදුවරයෙක් පහළ වෙන තමන් ඒ බුදුවරයා පහළ වෙනකන් අසංකීර්ණයක් සසරේ ඉන්නට ඕනේ. මොකද්ද පදනම කියලා තේරෙන්නේ. මොකද තමන්ගේ ආභෝධයේ බුදුන්ගෙන් බණක් ඇහෙන්නෙත් නැත්නම් වෙන්නේ නැත්නම් එහෙනම් බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ කලිනුත් පහළ වෙන්නේ උන්වහන්සේ උපදින් නැති කාලයක පහළ වෙන්නේ. එතකොට උන්වහන්සේගේ පහළ වීම නිකන් අර ඒ කල්පයේ සුදුසු කාලයක් වගේ එකක් හැදෙනවා. එතකොට ඒ වගේ නිකන් ඒ බුදුරෙක් පහළ වෙන කල්පයක තමයි නිවන් දකින්න සුදුසුයි වගේ කතාවකට එනවා. ඒ නිසා එහෙම තැනක නැහැ. ඒ තරකයෙන් ගත්තම මෛත්‍රී බුදුහාමුදුරන්ගෙන් පස්සේ කවුද කොයි කාලෙද කියලාවත් අපිට නිගමනයකට එන්න බැරි ප්‍රශ්නයක්
තියෙනවා. එහෙමයි සංස. ගොඩක් හොඳ පොයින්ට් එකක් ඔබවහන්සේ මතක කරලා ස්වාමීන් වහන්සේ මේ චක්‍රවර්ති රජතුමා වෙන්න පුළුවන්කම තීත්‍ති ඒ වෙලාවෙදිම අර හස්තයගේ කතාවත් ගෙන අපු එක එක ගොඩක් හොඳ පොයින්ට් එකක් මම මෙච්චර කාලේ ගොළුටාවේ නැහැ මම පොතේ ගේ.
ඒකෙන් දැන් අපේ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුව බුද්ධ චරිතය කියන පොතේදී ඔය කියන ඔය කතාවේදී ඔක කතාව කියද්දී මේ බෝධිසත්වයන් වහන්සේගේ කුඩා කාලේ කතා ගොඩක් තේරවාදයේ නැහැ කියලා කියන්නේ. ඒක ඇත්තටම ඉතාම සීමිත ප්‍රමාණයේ තියෙන. ඒ කියන්නේ අවුරුදු 10යිදී මෙහෙම වුණා කියලා බුදුහාමුදුරුවෝ කියන එකක් තියෙනවා. වප්මගුල් උත්සවයේ දවසේ කතාව තියෙනවා. ශිල්ප දැක්වූ කතාව තියෙනවා. නාතින්ට සරණාගමණය තියෙන සරණ පාවා දීම තියෙනවා. ඊට පස්සේ සතර පෙර නිමිති කතා ටික තියෙනවා. ඊට අභිනිෂ්ක්‍රමයේ තියෙනවා. ඉතින් ওই ටික තමයි අපිට බෝධිසත්වයන්ගේ කතා ප්‍රවෘත්ති ලෙස හමුවන්නේ. ඉතින් මේක අවුරුදු 29 කතාවක් නෙදින් ගන්නේ ලස්සන කතා තියෙනට එපා අනිවාර්යෙන් උන්වහන්සේගේ චරිතය අපේ ජීවිතවලත් තියෙනවා නම් රසබර කතා ඉතින් ඕ අනිවාර්යෙන් ඔක තියෙනට එපා. ඉතින් එතකොට ඒ කතා අනිත් නිකායවල තියෙනවා කියලා කියන්නේ එම තියෙනවා සමහර නිකායවලේ බෝධි ඔය ඔය අපි ඔය ඔය සමහර චිත්‍රපටිවල එහෙම බුද්ධ චරිතවල එහෙම දකින්නේ මේ කතාව. අපේ අපේ ඉස්සර බුද්ධ ධර්මයේ පොතේ තිබිලා තියෙනවා මේ කතාව. ඒක තේරවාදේ ව නෙමෙයි. සාරමිත්‍රගේ කතාව ඊට පස්සේ අර අපි දැන් මතකද අර අර මොකද්ද හංසයාට විදලා අර හංසයා අයිති වෙන්නේ කාටද කියන කතාවාදී කතාව ඒ ඔක්කොම වෙන 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 පොත්වල තියෙන ඒවා. මේ සමහර තැන්වල තියෙනවා බෝධිසත්වයන් වහන්සේ ඉපදුනාට පස්සේ රජ්ජුරුවෝද කොහෙද අරගෙන යනවා මේ දේවාලයකට. ඒතකොට ඒ දේවාලවල තිබිච්ච පිළිම උන්වහන්සේට වන්දනා කරා කියලා කතාවක් තියෙනවා. ඉතින් ඒ වගේ ඉතින් ඒ කුඩා කාලේ කතා ගණනාවක් අපිට තියෙනවා. ඉතින් උන්වහන්සේ කතාවල ඒවා තේරවාදී ඉතින් බලංගොඩ සාංශයේ අදහස තමයි සංග්‍රහකාරක තෙරුන් වහන්සේලා මේක දැනගෙන හිටිය අනිවාර්යෙන් ආනන්ද මොකද ආනන්ද ස්වාමීන් වහන්සේ හිටියා ධර්ම සංගායන. ඒ ආනන්ද සාංශික කෙනෙක් කසින් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ හිටියා නන්ද ස්වාමීන් වහන්සේ හිටියා ඒ කියන්නේ සහෝදරයා. එතකොට අනිවාර්යෙන් මේ පිරිස බෝධිසත්වයන්ගේ කතා ටික දන්නවා. නන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ සහෝදරයා, ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ බාප්පගේ පුතා, අනුරුද්ධ ස්වාමීන් වහන්සේ බාප්පගේ පුතා. එතකොට මේ ස්වාමීන් වහන්සේලා අතර ඉන්න උන්වහන්සේ තවත් ශාක්‍ය කුලේ මහාන වෙච්ච අය ඉඳලා තියෙනවා. ඒතර අනිවාර්යෙන් මේ කට්ටිය දන්නවා මේ කතා ටික. ඒතර මේක හිතලම තේරවාදයේදී මේක ඇයින් කරා, ඒක ඇතුළත් නොකර සිටියා කියන එක තමයි බලංගොඩ ඒක මොකක් හේතුවක් මට ඒක ඇතුළත් කරේ නැහැ. සංගායන ඇතුළත් කරේ නැද්ද? පස්සේ ඇතුළත් කරේ නැද්ද මන් දන්නේ නැහැ. කොහොමරි ඒක ඇතුළත් කරේ නැහැ කියන එක තමයි බලංගොඩ ස්වාමීන් වහන්සේගේ අදහස. ඉතින් ඒකට ගරුත්වයක් දෙන්න වෙනවා. මොකද හේතුව දැනගෙන අනිවාර්යෙන් දන්නවනේ කතා ටික. එතකොට දැනගෙන මේක දාලා නැහැ. එහෙමනම් ඒක තමයි කියන්නේ. ඒත් හැබැයි අනිත් නිකායවල එක තියෙනවා. ඒත් ඒවට ගියේ කොහොමද? ඒ ප්‍රශ්නේ මතු වෙනවා. ඉතින් ඔකත් තියෙන එකක් ඔය බෝධිසත්වයන්ගේ ගිහි කතා ප්‍රවෘත්ති. අවසාන ප්‍රශ්න කරු.
අවසරයි ස්වාමීන් වහන්සේ, මම මේ අහන්න ප්‍රශ්න ඇවිල්ලා මේ රූපකාණ්ඩය සම්බන්ධයෙන් කමක් නැද්ද?
කමනේ අහන්න.
ස්වාමීන් වහන්සේ, පොත රූපකාණ්ඩයේ තේනවනේ වර්ණේ ගන්ධේ රසය කියලා. එතකොට ඒකේ ඇත්තට මේක මට ක්ලියර් කරගන්න තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. එතකොට එක එක වර්ණ තියෙනවා, එක එක අන්තවල තියෙන පස්සවල තියෙනවා නේද? තමයි ඒ කොහොමද
හදෙන්නේ කියන්නේ. ඒ කියන්නේ ඒ වල වෙනස්කම් ආවේද, රටවල වෙනස්කම් ආවේ කියන එකද?
එහෙමයි
නේද? ඒක වා මහා භූතයන්ගේ වෙනස නිසා වෙන්නේ. මහා භූතයන්ගේ ආකාර වෙනස සහ ඒවායේ සංයුතිය වෙනස, අන්තර්කලාපීය භූතයන්ගේ ඒ වගේ මහා භූතවල තියෙන යම් යම් වෙනස්කම් නිසා තමයි ඒක ගොඩාක් කම්බිනේෂන්ස් එන්න පුළුවන් හිතා ගන්න බැරි තරම්. ඒතර රස, ගන්ධ ඒ වටේක වෙනස්කම් වෙන්නේ නිසා. මහා භූතයන්ගේ තමයි වෙනස්
තියෙන්නේ. ඔබවන්සේ අර කලින් මහත්මෙන් අහපු ප්‍රශ්න වල පිළිතුරු දෙන්නා විස්තර කළා. අර ජීවිතේ අවසන් වෙලා ඒ ජීවිතේට විවිධ මොහොත විස්තර කරනකොට ඒ කියන්නේ අර කෙස් රැටි දරාගෙන ඉන්න අන්තිම දවසේ ඉඳලා ඊළඟ දවසේ ජීවිතේට විවිධ වෙලාගෙන ඔබවන්සේ දේශනා කරන ගාව ඔබවන්සේගේ මොහොනේදී ආලෝකයේ ප්‍රභාව පෙරුණ ස්වාමීන් වහන්සේක දකින්නකොට හිතුණා ඒ මොහොත කොයිතරම් සැනසිලිදායක මොහොතක් වෙන්නේ නැද්ද?
හොඳ අදවසෙත් අපි වැදගත් කරුණු ගණනාවක් ලෝභය සම්බන්ධයෙන් කතා කරන්න යදුනා. ඉතින් ඒ සලෝභය ගැන කතා කරපු ඒ ධර්ම සාකච්ඡාව දේශනාවෙන් හැමදාටම තව තවත් ධර්මඥාන භාවනාඥාන දියුණු කරගෙන නිවනින් සැනසෙන්න ලැබේවා. බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිසත් මේ කුසලයේ එකලස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු, බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු, බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. සාදු සාදු සාදු.